ආර්ය මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම පැහැදිලි කරලා ලෙස අවබෝධ කරගන්නේ කොහොමද කියලා මේ අහන්නේ. අනිත්‍ය වන හැටි, දුක්ඛ වන හැටි, අනාත්ම වන හැටි ඉතින්ලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේශනාව තුලින් අහලා මූලික ධර්මාවබෝධය ලබා ගන්න ඕන. මේක අත්‍යවශ්‍ය දෙයක්. මොකද හේතුව අනිත්‍යයි කියන වචනේ ලෝකෝත්තර ධම්ම අර්ථයේ ලෝකරා බුදු කෙනෙක් ලෝකේ පහළලා දෙනකන් කිසි කෙනෙකුට තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න පුළුවන් වුණා නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඕනේ නෑ නිවන් දකින්න. ඒ වචනේ තේරුම් ගත්තා නම් නිවන් දැකීමේ හැකියාව ලැබෙනවා. ඒක සුළුයෙන් වදනේ වෙනකොට ඔක ඉතාම ගැඹුරු. මූලික අවබෝධය අහගත්තට පස්සේ, අහලා තේරුම් ගත්තට පස්සේ බොහොම ලේසියට වැටහුණා. මේක මුලින්ම තේරුම් ගන්න අවස්ථාව පුරා තේම ඉතාම අමාරු දෙයක්. මේක ගෝචර වෙන්නේ නැහැ ලෞකික මනසකට. ඒකයි මේ කියන විශේෂත්වය, ගැඹුරු බව. අති දුර්ලභයි කියව සද්ධාර්මෝ පරම දුර්ලභෝ කියව දෙන සද්ධාර්මයේ දුර්ලභ පරම දුර්ලභත්වයට පත් වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ ලෝකෝත්තර ධර්මාර්ථේ. කොයිදික හරියට ඇහිලා තේරුම් ගියා නම් එයාට මාර්ගඵලාව පිළිගන්න තවම කින් දෙයක් දැනගන්න ඕනේ නැහැ. ඔය තුලින් ප්‍රඥාව පහළ වෙනකොට ප්‍රඥාවේ තීරණේ තමයි මාර්ගඵල පිළිබඳව පහළ වීම අවබෝධයේ මාර්ගඵල වල පිහිටීම. ඒකේ ගමන් කිරීමට අවශ්‍ය නැහැ කරන්න තියෙන මොකද්ද? අනිත්‍යයි කියන්නේ ඇයි, දුක්ඛයි කියන්නේ ඇයි, අනාත්මයි කියන්නේ ඇයි කියන මේ කාරණේ හරියාකාරව අර්ථවත්ව වටහා ගන්න ඕනේ. ඕක තේරුම් ගන්න බැරි වුණොත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි කියන්නේ නහි සීල වතං හෝතු උපජ්ජන්ති තථාගත අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා කිය. මේ සීල් වතක ලෝක සත්‍ය පිහිටවන නෙමෙයි බුදුරෝ ලෝකේ පහළ වෙන්නේ. අකුරු වතක් පද තුනක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට දැනගන්න බැරි. ලෝකෝත්තර මහා ඥානයේ පහළලා මේක විග්‍රහ කරන දේශනා ප්‍රාප්ත ඥානෙ ඇති ලෝතර බුදුන් වහන්සේ නමල් ලෝකයට දේශනා කරලා හිටන් ඒ දහම අවබෝධ කරගත්තහම ඒක ශ්‍රාවක ගෝචර වෙනවා. ඊට පස්සේ මේ දේශනා කරපු රටාවෙන් ශ්‍රාවකයන්ට මේ දහම අනික් අයට දේශනා කරන්න හැකියාව තියෙනවා ශ්‍රාවක පරපුරට. කවදාහරිේ පරපුර මාර්ගඵලලාභින් හිස් වෙන දැනට ආවට පස්සේ ආයතරයක් ලෞකික ආර්ථයක් මිසක් ලෝකෝත්තර ආර්ථයක් ගන්න පුළුවන්කමක් නැතු වෙනවා. ඒ හැකියාව නැතුව ගියාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒක ගැඹුරම තැනක් කිව්වේ ඒකයි. මේ ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා මේක අනිත්‍යයි කියලා කිව්වහම මේක නම් ඕන කාලෙක දකින්න පුළුවන්. මේ උපන් සත්‍යය කොහොමද උපන්නේ කියලා මේ භාගවත් ජීවිතේට බලහපු නැති බුද්ධහම මුකුත් අහපු නැති මිනිස්සුකින් අහනවා. මේ මිනිස්සු කොහොමද මේ ලෝකෙදී අනාදීව පටන් ඊටියකද මේක? දැන් මේ කුල තේන, ජය තේන, විවිය දාස මේක එක නම් වලින් හඳුනා මේ මිනිස්සයා මේ මිනිස්සයා කවදාද මේ ඉන්නේ කියලා අහුවොත් එහෙම. ඇයි මිනිස්සු උඹ ඉතාම ඕනේ මේ මිනිස්සයා දැන් අවුරුදු ගියද එහෙම මේ මෙලොඩ උපායකින් නෙමෙයි ඉතලි යගිට මේක. කොයින්ද මේ ලෝකෙ? මේ කාගේ ශරීරය මේක පාරේ හැදුණා. මේක අපි ටික ටික හැදිලා පොඩි ළමයි කවාගේ ඉපදිලා වැල්ල හැදිලා එතනින් මව්කුසේදී ආරම්භ වෙලා හැදිච්ච එකයි කයින් වෙ තියෙන්නේ. ඕකෙදී වැල්ලේ මොකද වෙන්නේ? ඇයි අපෝ දන්නේ මෙතන මැරිලා යනවා නේ කොහොම ඉන්නේ? ඕක අහන්න බුදුහාඳුනෝනේ. අනික් අය තේරෙන්නේ නැද්ද? ඔය ටිකද බුදුරණන් ආන්සේ අනික් අය දේශනා කරන්න තේරුම් ගන්න බැරි ධර්මයක් හැටියට දේශනා කළේ අනිච්ච කියලා ඕකද? මේ ඇති වෙච්ච එක නැති වෙනවා කියන එකද? ඕක දැනගන්න ලෝතර බුදුන් වහන්සේ ළඟ කලන්ත කාලයක පස්සේ ලෝකේ බහ වෙනකම් මේ කිසිම මිනිස්සෙකුට දැනගන්න බැරි උපායකින් මැරෙනවා කියලා. ඉතින් ලොකු ප්‍රශ්නයක් නේද? ඒක ලොකු වැරැක් වෙනවද? මේ ගස් වලින් හට ගන්නවා. මෙම අනාදී නම් තියෙන ගස්වලා ගිය කවුරුහරි හිතනවාද? එහෙම හිතන්න දෙයක් තියෙනවා. අපි පේන්නේ නැත් අත්දැකීම් මොකද? ඇට වැල්ලා පැල වෙලා එනවා. කොහොම හරි ගහ මුලකින් හරි පැලයක් එනවා. පැලයක් ඇවිල්ලා පැලේ වැදිනවා. වැද්දා ටික කාලයක් තියලා මෝරනවා. මෝරු ගහ මැරිලා යනවා. ඉතින් ඒක ඇට වලින් හරි තව එකක් හැට ගන්න. එහෙම ගස්වැල් වරුවා මේ සදාතිරික පවතින එකම ගහක්වත් ලෝකේ නැහැ. දැන් ඕක දැනගන්න මේ බුදුහාමුදුර ලෝකේ පහළලා දේශනා කරන ගමන් අනික් කෙනු මොලේ නැද්ද? ওই ටික දැනගන්න. ඉතින් ඇති වුණා නැති වුණා, ඇති වුණා නැති වුණා මේක අනිච්ච කියන්නේ කිව්වොත් ඉතින් හරිද? ඔය ටික ලෝකේ මේ ලෝකේ හැත්තෙම පේනවා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිච්ච කියන වචනේ අර්ථය නම් දේශිය තෝරා ගන්න බෑ. ඉස්තිර නැහැ, ඉස්තිර නැහැ කියන එකනේ ඕතරම් යෝ කියන. ඒක සාමාන්‍ය මිනිහට තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේක තමයි කියන ප්‍රශ්නේ. අනිච්ච කියන වචනේද නොයේ කාර්ය තියෙනවා. අනිච්ච කියන එක වචනයක් තියෙනවා. ජයම තයන් දාලා තයන්න පෙන්නේ. අනිත්‍ය සාර්ථක අනිත්‍ය. දැන් මෙතනත් පටලවාගෙන තියෙනවා පොත් කියන උසෙවිච වර්ණේ උනේ. ත්‍රිලක්ෂණයට ගැනින්නේ අනිත්‍ය නෙමෙයි අනිත්‍ය කියලා තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මෙයා ධර්මයෙන් විසඳලා ගන්නවා විසක් අපිට ඕන ඕන හැටියට විසඳලත් බෑ. ධර්මයේ තුලින්ම ධර්මයේ තුලින් දකින්න ඕනේ ඥාන ගෝචර විතර එක වැටහෙන්නත් ඕනේ. මේ කාරණා දෙකම සිද්ධ වෙන්නත් ඕනේ. ඉතින් එහෙම සිද්ධ වුණා තමයි මේක ධර්මතාවය යථාර්ථයෙන් දකින්නේ. එහෙම නැතුව මේක තේරුම් ගන්න බෑ. කේනත්තේන අනිච්චා. කොමන අර්ථයෙන්ද අනිච්චයි කියන්නේ? උපාද වයත්තේන අනිච්චා කියලා ක්‍රමයක් වෙන්නේ. තව ඉවර කලේ නෑ අටුවා විග්‍රහ කළා ඉවර කලේ නෑ. බුද්ධ කතා අඳුල් ඉවරන එහා අටුවාවක් ඔය තියෙන මුලින්ම තිබිච්ච අටුවා. ත්‍රිපිටකේ ලියනකොට ඒ ලියපු අවස්ථාවේ දුන්න අදහස් ඒ රහතන් වහන්සේලා වෙන ගෙදාපු ඒ විග්‍රහය තමයි ඔය පටිසම්භිදා මග්ග ප්‍රකරණය සහ නිත්‍ය ප්‍රකරණය කියන පොත් දෙකේ තියෙන්නේ. ඒ දෙක බුද්ධ කතා අඳුල් ඉවරුවා නෙමෙයි ඉති ඉස්සෙල්ලා ඒ. ඉතින් මෙන්න මේ දෙකෙන් අනිත්‍ය හොයන්න ඕනේ. වෙන අනිත්‍යත්වය හොයාගන්න පුතක් නැහැ ඉන්නේ. අනිත්‍ය අනිත්‍ය කියන ඒවා තමයි අනිපේම තියෙන්නේ. අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය නම් දුක නම් අනාත්මයි කියලා හැම තව ඉතිකවයි තියෙන්නේ. ওই දිහා අර්ථය ගන්න කිසි දැනක නැහැ අනිත් පොතවල. අටුවා පල්ලෙහා ලිව්වා පස්සේ ලිව්වා අටුවා පොතවල. දැන් මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ওই දිහා කවුරුත් අහනවා දන්න පොඩි ළමිනුත් දන්නවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එකෙන් ත්‍රිලක්ෂණය කියන්නේ. මේ ඇති වෙනවා ඇති වෙනවා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා කියලා ඕකල අනිත්‍යයි කියන්නේ. හටගත් දෙයක් ඉතිර නැහැ ඕක නේ අනිත්‍යයි කියන්නේ පොඩි ළමෙන් අහලා තෝ කියනවා. ඉතින් හා ඉතිර නැහැ දුකයි. ඉතින් එහෙම එකක් ඉතින් මම කියලා මගේ කියලා ගන්න ආත්ම වශයෙන් ගන්න එකක් නැහැ නේ. ඔය ටික තමයි බුදුහාම අනිත්‍ය දුක කරත් කියන්නේ පොඩි ළමෙන් ගේනවා තෝ පොඩි ළමෙන් තෝ අහලා දිනා ගන්න. ලොකු අය තෝ තරම් අහලා දිනා ඒකත් ඔය උත්තරේ දෙනවා. මාර්ගඵල අවබෝධයක් නේ ලැබුණා. අනේ වන්දනේ ඒක මාර්ග මිනිසුත් අතක ඔක අහනවා. ඇත්තටම මම කල්පනා කරා මම දන්නේ නැහැ. ඒක මම කොහොමද දැනගන්නේ? කවුරු හරි ආදුනේ දන්න කෙනෙක්ගේ හොඳ ධර්මයේ දන්න කෙනකින් අහන්න මම කවුරු වෙලාද කියේ. දැන් ඔහොම එකක් කියන්න වෙනවා මිසක්. දැන් අවංකව තවන්ත සැක නැතුව කියන්න පුළුවන්ද මේ මාත මේ ටික වැටහුණා. ඉතින් මම මේ වැටහිමත් එකල මාර්ගඵලයකුත් ලැබුණා. මොකද හේතුවින්ද මම කියන්නේ ඇහුවෝ. හේතු බල ඇතේ විග්‍රහ කරන්න පුළුවන්. ලැබුණා ලැබුණා කියන්නේ කොහොමද? පච්චත්ත වේතබ්බෝ විඤ්ඤෝ කියන මේ ධර්මයේ ස්වභාවය මේ ඥානවන්තයෙට මේ ප්‍රත්‍ය මේක දකින්න පුළුවන් එහෙම ධර්මතාවයක් නම් තියෙන්නේ. ඉතින් කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ නේද? සාමාන්‍ය ඥානෙදී ඕචර වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේම දේශනා කරනවා සේකල නිර්යාත්යෙන් සේකල ප්‍රේත විෂයයෙන් සේකල තිරිසන්‍යෝනියයෙන් සේකල අසුරනිකායයෙන් නියතයෙන් සම්බෝධි පරායනයෙන් සෝතාපන්න වෙමි හිතම කැවිති නම් ප්‍රකාශ කරන්නේ. කාගෙන්වත් අහලා නෙමෙයි තවගේ ඥානෙන් තවන් ගෝචර කිරි කියනවා. ඔහොම කියනවායි කියල. ඉතින් අපි හොත් ඔයාට එහෙම කියන්න පුළුවන් ද අවංකව කියලා ඒක කාගෙන් හරි කියනයි කි. මොන හේතුවෙන්ද කියන්නේ හොත් එහෙම? එතෙන්දි බොරු වෙනවා. මොන හේතුවක් නිසාද එහෙම කියන්නේ? ඇහුවෝ. ඒවා අගුරක් තේරුම් ගන්න බෑ කියලා හරි මොනවා හරි කියලා බෑ. ඔය අමරාක්ෂේපවාදී දාන වේල්ල යන්නයි වෙන්නේ. ඒක එහෙම කියන්නේ හොඳ නෑ වගේ හරි වේල්ල යන්න වෙන්නේ. ඒක නිසා අමරාක්ෂේව ආදා වගේ ලෙස්සල යනවා කියන්නේ. ප්‍රශ්නයක් ආවම උත්තර දෙන්න නැතුව ලෙස්සල යෑම ක්‍රමයක් තියෙනවා මොනවා හරි කියලා. එහෙම જાතියක උත්තරයක් දෙන්න තමයි වෙන්නේ. ඒක විස්තර කරන්න ක්‍රමයක් නෑනේ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඒකේ දහම් අර්ථයක් තියෙනවා. මේක විග්‍රහ කරගන්න ඕනේ. උපාද වය කියන්නේ මොකක්ද අහපුවාම ඒක තමයි උදයව්‍ය කියන්නේ කියලා උදේ ඥානිය වැය ඥානිය කියන්නේ උපාද වය කියන එකයි කියලා විග්‍රහ කරනවා. ඔය අතුරා විග්‍රහ කරනවා. උදයව්‍ය ඥානිය කියලා කිව්වේ උපාද වය කිව්වේ ඒකයි. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදයව්‍ය දකින්නේ 50 ලක්ෂණයක් දකි කියලා එක ක්‍රමයකට විස්තර කරනවා මෙන්න අනිත්‍ය දැක්වෙන්නේ. උදයව්‍ය දැකීමයි කේනත්තේන අනිත්‍ය, උපාද වයත්තේන අනිත්‍ය. කොමනාර්ථයේ අනිත්‍යයි කියන්නේ උපාද වායයට අර්ථයෙන් අනිත්‍ය කියන්නේ. මේ අනිත්‍ය අනිත්‍ය කියන වචනේ කියනකොටම ඉස්තිර නැහැ ඉස්තිර නැහැ කියන අදහසම අරන් පුරුදුලා වචනේ ඇහෙනකොට ඔය ඇහැගීම අරන් පුරුදු වෙලා. අනිත්‍යයි කිව්ව ගමන් ඉතින් අනිත්‍ය කියන්නේ ඉස්තිර නැහැ කියන එක. ඔය අර්ථයෙන්ම එනවා. ඉස්තිර නැති කියලා කියන වචන දෙකක් තියෙනවා අද්දුවන් අනියතන් කියලා. පාදී එක දින වචන දෙක ඉස්තිර නැති බව පෙන්වන්නේ අද්දුවා. අනිච්චං කියන වචනත් ඒ අර්ථයම තමයි මේ මෑත කාලයක් වෙනකොට දීලා තියෙන්නේ. චිත්ත ග්‍රහපතිට මරණාසන්න මොහොතේදී දේවතාව පෙනී සිටලා හොඳ සීලවන්ත පුද්ගලයේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ ගුණ තියෙන පුද්ගලයා බව දෙවියෝ දන්නා හින්දා ඒ වගේ ගුණ ඇත්තේ කියම් පැතුවා පැතුවොත් ඉෂ්ට සිද්ධ වෙනවා කියන එකත් අහලා තියෙනවා දේවතාව. ඒ නිසා කල්පනා කළා මේ ලෝකෙට මෙහෙම උත්තරී සක්විති රජ වෙනවා නම් මෙහෙම ගුණ තියෙන කෙනෙක් පැතුවොත් තමයි යාට කවදා හරි එක හම්බ වෙන්නේ. එහෙම කෙනෙක් ලෝකෙ පහළ වෙච්ච කාලේ දෙව්ලෝ පිරෙනවා. මිනිස්සු යහපත් වෙනවා. දෙව්ලෝ හරි කැමති සක්විති රජ කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. ඒක නිසා මෙයාට මේ අදහස දෙන්න ඕන කියලා මොකද කරන්නේ දේවතාව මරණාසන්න මොහොතේදී ඇවිල්ල. ඉතින් පින්නත චක්‍රවර්ති රාජ්‍යය පදන්න පින්නත චක්‍රවර්ති රාජ්‍යය පදන්න කියලා ඉල්ලීමක් කළා. ඒතං අනිච්චං ඒතං අද්දුවං ඒතං අනිච්චං ඒතං අද්දුවං කිව්වා. වචන දෙක මෙතන තියෙනවා. දැන් පාවිල් තෝරනකොට ඒකත් ඉස්තර නැහැ ඒකත් ඉස්තර නැහැ කියලා කිව්වා කියලා තෝරලා තිනවා සිංහල. ඒවා අද්දුවන් ඒවා අද්දුවන් කියන ගමන් ඒවා අනිච්චා කියන කිව්ව මොකද? වචන දෙක අර්ථ දෙකක් වෙන්නේ. ආ අද්දුවන් කියවා ඉතිර නැහැ කියන්නේ. ඉතිර නැති එක හරි. හටගත්ත යමක් ඇටනා යම් කිසි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ මුල් කරගෙන විද්‍යාමාන විච හටගත්ත යම් කිසි පංචස්කන්ධයක් තියෙනවා නම් හටගත් එකක් විද්‍යාමාන අවස්ථාව. ඒක අද්දුව තමයි ඉතිර නැහැ. ඒ වගේ මේක අනිච්චයි. මේ අනිත්‍යයි කියන දේ තිත් වෙන්නේ නැහැ කියලා වචන දැම අද්දුවන් කියන වචනේ කියලා තියෙන වචනේ. ඊ බැලුව බැලනට වෙනවා ස්ථිර නැහැ කියන එක ඇත්තනේ. හටගත් ඔක්කොම විනාශ වෙලා යන ස්වභාවයක් තියෙනවානේ වේදම. ඊ ඒක ඇත්තනේ නං කිව්වේ. ඒ අදහස එතෙන්ට ගන්න. ඒ අද්දුවන් කියන වචනේ අර්ථ එහෙමක තමයි කිව්වේ. අද්දුවන් කියන එක තියෙනවා. අද්දුවන් ජීවිතං දුවන් මරණං. ජීවිතේ අස්ථිරයි මරණේ ස්ථිරයි. දුව කියන්නේ ස්ථිරයි. එතකොට අද්දුවන් කියලා කියනවා ජීවිත අනියතා මරණ නියතා ජීවිතය අනියතයි ඒ ස්ථිර නැහැ කියන එක තව වචනය මරණේ නියතයි දැන් මරණයත් අනියතයි කියන එක නෑ දේශනාවේ වෙලා තියෙන්නේ ජරා ධර්ම මරණ ධර්ම අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දැන් මරණ අනියතං කියන්නේ මෙන්න එහෙමද මරණේ අනිත්‍යයි කියන්නේ කියලා හරිද අනිත්‍යං කියන්නේ අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍ය නැ ඉතිර නැත්නම් බුදුරන් වහන්සේ දේශනා කරනවා මරණය අනිත්‍යයි කියලා. ඒ කියන්නේ මරණයත් ඉතිර නැහැ කියලා දිරවිට ගන්න වෙන්නේ. දැන් අලුතෙන් මම හදන්න දෙයි බුදුරන් වහන්සේගේ වෙන එක හහ කරන්න ඕනේ. ඒක බුදුරන් වහන්සේගේ ධර්මයට අනුව බණ හදන්න වෙනවා. පරිච්ඡ සම්පාද සූත්‍රය සහ පරිච්ඡ සම්පාද ධර්ම සූත්‍රය ඔයාලා දේශනා කරනවා කියලා. මානි පරිච්ඡසමුපාදයේ කොහොමද පරිච්ඡසමුපාද ධර්මයේ කොහොමද කියලා විග්‍රහ කරලා දුන්නේ. සංවිතනිකා ලෝක විග්‍රහයක් තියෙනවා ඒ පිළිවෙත. ඒක අතුවාවක් නෙවෙයි බෙලදහමටයි ති දේශනාව. මේ අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන මේ ආදි වශයෙන් යම් සිද්ධාන්තයක් තියෙනවා. සිද්ධ වෙන සිද්ධාන්තයක්. යම් ඒ සිද්ධාන්තයේ ස්වභාවය මොකද්ද? යා තතතා අවිදතත අනඤ්‍යතත ඉදා පච්චේත ඉදං උච්චති විකවේ පටිච්ච සමුප්පාද මෙන්න මේකට පටිච්ච සමුප්පාද ධර්ම නියමයේ ඒක කියුවේ කාරණා හතරකින් පෙන්නනවා යා තතත අවිදතත අනඤ්‍යතත ඉදා පච්චේත මෙන්න මේ කාරණා හතරකින් පටිච්ච සමුප්පාද ධර්ම නියමයේ පෙන්නනවා පරිත්‍යාගපාද ධර්ම කියන්නේ ওই ന്യാය સિદ્ધාන්තයට අනුකූලව ගොඩ නැගිනේම අවිද්‍යා පත්‍යේ සංඛාර වේිනේක ධර්මතාවය. හැබැයි කාය සංඛාරයයි වචී සංඛාරයයි මනෝ සංඛාරයයි කිව්වේ අවිද්‍යාව ගොඩ නැගුණාම අවිද්‍යාවෙන් ගොඩ නැගිච්ච හිතවිලි සහ ක්‍රියා කතා කියන මේ තුන. ඒක ධර්ම. අරක ධර්මතාවයේ ධර්මතාවයට ගොඩ නැගුණේ ධර්ම. සංඛාරපත්‍ය විඥානං කියන සංඛාරපත්‍ය විඥානෙ වේ කියන ධර්මතාවය. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. සංඛාර නෝදා විඥාන නෝදෝ කාටවත් වෙනස් කරන්න බෑ. මේක අතීත අනාගත වර්තමාන තුන් කාලයේ හිම යථාර්ථය ඒකමයි. ඒක සතයි. ඒක හිරේමයි. අවිතතයි කියන්නේ ඒ තත සත්‍ය වෙනස් වෙන්නේ. ඉස්සර සත්‍ය ඒක හැමමයි කියන එකයි. අනඤ්‍යතය අනිසාවීරපත් වෙන්නේ. නමුත් ඔයාට නෙමෙයි වෙන්නලා තියෙන්නේ. ඔය වචන වලට පාවා ඔය තර වෙනස් අර්ථයක් සිංහලට වෙන්නලා තියෙන්නේ. නමුත් ඔක තමයි නිරුක්තියත් එක්ක වෙන අර්ථය. ඉදා ප්‍රත්‍යයද මෙන්න මේ ප්‍රත්‍ය වෙන යම් ධර්මතාවයක් ඇද්ද. මෙන්න මේකට පරිච්ඡේදෝපාදී කියනවා. අනිත් ධර්මතාවයේ ස්වභාවය. මහන්නේ පරිච්ඡේදෝපාද ධර්ම මොනවා? දැන් අවිද්‍යාවක් නිසා ගොඩ නැගුණ සංඛාරියෝ වෙද්දි. ඒක පරිච්ඡේදෝපාද ධර්ම. සංඛාර ප්‍රත්‍ය කරන්නේ ගොඩ නැගින්නා වූ විඥානයක් ඇද්ද. අන්න ඒක පරිච්ඡේදෝපාද ධර්ම. අර නියාමයට අනුවයි ගොඩ නැගුණේ. ඒක තමයි ලෝක විද්‍යාමානෙ. අන්න ලෝක ධර්මය කියලා කිව්වෙත් ඕකද? ඒක විද්‍යාමානෙච්චදී අපේ න්‍යාය ධර්මයට අනුව. ඉතින් ඔය විදිහේ පෙන්නලා කියනවා. ජාත් මහනි ජාති වත්‍ය ජරා මරණ යන යමක් ඇද්ද? මේ න්‍යායතනෝ ගොඩලැගිච්ච ධර්මය. ජාතිය හේතු වෙලා මේ ජරා මරණ විද්‍යාමාන වුණේ. යම් ජාතියක් ජරා මරණයක් ඇද්ද? අනිත්‍යයි සංකතයි සේ ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි. මෙහෙම තෝරගන්න. දැන් බුදුරණන් හදේ අනිත්‍යං සංකතං. මේක සකස් වෙච්ච එකක්. ඒක අනිත්‍ය එකක්. මරණ ධර්මයක් අනිත්‍ය එකක් කිව්වා. දැන් මේක අපිට ඕන හැටි කපා හරින්න බෑ. තිස්සකේ කපන්න බෑ. අපිට ඕන හැටි නිපිදන දහම් තෝරා ගන්නවා නිසා. ඉතින් ජරා මරණ දෙක ඒකාදී සිද්ධ වෙනවා. උපාසත්යය. ජාති වත්‍ය ජරා මරණ. ඉතින් ජාතිය හටගත්තම ජරා මරණේ ඒකාන්තයෙන් ගෝතන. ඉතින් ජාති ධර්මයක් හටාගත්තම ජරා ධර්ම ඉතිර නෑ කිව්වොත් හරිද? දැන් ගලපන්නේ කොහොමද ධර්මයට කොහොම වහවිත්න? කොහොමද හසන්නේ? කොහොම මහා ප්‍රතිසේධ කරුණා? පඤ්චව පාදයට කොහොම සූත්‍රයේ බහවල්න හිටියද? ධර්මයට බහවල ගලපුණාද? දැන් බුදුරණන් හාති ධර්මයේ හොයාගන්න පින්නවා. ධර්මයට බහවරන්න. මොන ධර්මයේද පඤ්චව පාද ධර්මයේ? දැන් ගලන පින්නවා. කොහොමද බහවල්න කොහොමද මේ මරණය අනිත්‍යයි කිව්වහම? කොතෙන්ද අපි වාරගන්න? අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කිව්වොත් හරිද? ඒකයි ප්‍රශ්නේ. එහෙනම් ඒක දැනගන්න අපිට ඕන හැටි තමයි මේ මූලික මූල අටුවාවේ පෙළලාම තියෙන අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන එක නෙමෙයි ඊට වඩා හොඳක් එහා පැත්තට. උපාද වය තියෙන අනිත්‍ය කියලා පෙන්නන. උපාද වය කියන උදේ නෑ උදේ කියන්නේ උදේ දකින්නේ ලක්ෂණ 25ක් දකි වැය දකින්නේ ලක්ෂණ 25ක් දකි. උද්‍යාවේ දකින්නේ පරස් ලක්ෂණයක් දකී කියලා උද්‍යාවේ ඥානය කියලා අපි මේ කියන වදනේ. අනිත්‍ය කියන එක විග්‍රහ කරලා අනිත්‍ය කියන්නේ ඔන්න ඕකටයි කියන්නේ. හට ගන්න ආකාරයයි වෙනසන ආකාරයයි දකිනවා. මොනවද? රූපස්කන්ධී, වේදනාස්කන්ධී, සංඥාස්කන්ධී, සංකාරස්කන්ධී, විඥානස්කන්ධී කියන මේ පංචස්කන්ධී. හට ගන්න යම් ක්‍රම රටාවක් ඇද්ද ඒ ක්‍රම ටික දකිනවා. ඒ හටගත්ත පංචස්කන්ධයක වෙනසෙන යම් ක්‍රම රටාවක් ඇද්ද මෙන්න මේ ක්‍රමයටයි වෙනසෙන්නේ කියලා දකිනවා. මේ ක්‍රම දෙක. හට ගන්න ක්‍රමය සහ ඒක හට නොගන්න ක්‍රමය. හටගත් එක වෙනසෙන කතාව නෙමෙයි කිව්වේ. යමක් ගොඩ නැගුණා නම් මෙන්න මේ රටාවටයි ගොඩ නැගෙන්නේ. ඔය ගොඩ නැගෙන එක නතර කරගන්න ඕන නම් මෙන්න මේ ගොඩ නැගෙන්න තිබිච්ච හේතුව නැති කරගත්තාමයි නවතින්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධේ නම් මේ ගොඩ නැගෙන එක තමයි තියෙන්නේ. මේක ගොඩනැගිච්ච හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෙන්න මේක දැනගනින්න මේ ගොඩනැගිල හැටි. මොකෙන්ද? මේ රූපස්කන්ධයක් තියෙනවා මස්ලේකයක් තමයි මේ කේස් ලොම් නියදා සම්මස්නහර ඇටය පැමිදුළු ආදී වශයෙන් කියකින් පංචස්කන්ධයේ කියුණු කොටුවා සිටියා කියකේ ඉන්නවා. මේ කය නැවති ස්කන්ධයේ රූපස්කන්ධයට අයිති. මේක කොහොමද ගොඩනැගුනේ? ගොඩනැගින්නේ කොහොමද? මේක දුක නා මේක ඉන්නකන් දුක නා මේක ඉවර කරගුවාම ආයතික ගොඩනගන්නේ යම් ක්‍රමහතාවක් එහෙම තියෙනවා නම් කවදාවත් මේකේ මේ ඒ ක්‍රමහතාව නිරෝධ කරනකම් කෙලවර කරනකම් ඊ යලි ගොඩනැගීමෙන් නිදහස් වෙලා ඉතින් කය නැවති දුක් වලින් නිදහස් වෙන්න බෑ. මොනවා කරලා හරි වහබීලා හරි ගන්න මේක ඉවරයක් වෙන්න මේවල් තුවාලි ඉවසන්න බෑ ලෙඩේ ඉවසන්න බෑ කියලා මරනවා ඉවරයක් නෑ ආයි කොහරි කියලා පිටින් ආයි පුනරව හදාගන්න හේතුව තිබුණ නෑ වෙනවා. ඒතුරු කරු මේ දිනන් ගෙවන්නත් වෙනවා. මැරලා බේරින්ද බෑ කරුමේ. ඒකත් එක්තරා තමන්ගේ මුලාවක් විතරයි. කරුමෙන් බේරෙන්න බැරුණාට එහෙම වැඩක් වෙන්නේ නැහැ. මැරෙනට කර්මයෙන් බේරෙන්න බෑ. යම් කිසි හට ගැනීමේ හැකියාවක් ඇද්ද? ඒ තියෙන තාක්කල් කර්මයේ ඵල දෙන්න අවශ්‍ය කරනවා කය හට ගන්න. කරපු කර්ම අනන්තයි අප්‍රමාණයි. කය හටගෙන කර්මයේ නොබෙවා ඉඳද්ද? කයෙන් විදියේදී යම් කර්මයක් ඇද්ද? මේ කර්ම ගවඩාවේ අනන්ත අප්‍රමාණ ඒවා තියෙනවා. කයක් හටගත්තා නම් ඊට සුදුසු පරිසරය ආපු ගමන්ම ඒ කර්ම ශක්තියට ගෝචරලා විනිවිද සිද්ධ වෙනවා. ඉතින් හරි භයානක වැඩක් මේකෙම මුපක්කල වලින් බේරි බේරි හිටියද ওই මොහොතේ අර විපාකයන්ට ගෝචරලා හිටම මහා දුක්ගුරුට වැටෙන්න එනවා දැන්. ඇස් පේන්නේ නැති වෙනවා, කන් ඇහෙන්නේ නැති වෙනවා, ඒ වගේම අතපය කන්න නැති වෙනවා. මිනිස් දී ගමන නැති වෙලා යනවා. ප්‍රෙෂර් එක කියලා කියනවා, අන්තභාවය කියනවා, පිළිකාව කියන කෙලවරක් නැති විදිහ අපිට කිව්වට හරියන්නේ නැහැ. අනේ මට නම් හැදෙන්න එපා මලට නම් මගේ ඔය හම්බන්ද නෑ කියලා හරියනවා. ඒකේ හිමිකාරී කොයි මොහොතේ කොහොමයිද දන්නේ නෑ. එඳ ඉඳ තියෙනවා මොන්තරා. ඒ කාන්තිය කියනවා කියන්නේ බෑ එඳ ඉඳ තියෙනවා. එඳා එඳ පුළුවන්. එහෙම ප්‍රභාවයේ කයක් අරගෙන අපි කොහොම සන්තෝෂ වෙන්නේ මට නම් කිසි ප්‍රශ්නයක් නෑ. මම නිරෝගී කියලා අපිට හිතා ගන්න පුළුවන් සන්තෝෂ වෙන්න පුළුවන්. අද නිරෝගී කියව බුද්ධිලාට හෙට බලන්න කටේ අමාරුවක් තියෙනවා ගිහින් බලන්න පිළිකාවක් කියනවා. අද නිරෝගී කියව බබුට ගහ හිර වෙනවා ගිහින් බලන්න බබුගේ පිළිකාවක් කියනවා. කොණ්ඩේ අමාරුවක් කියනවා ගිහින් බලන්නට කියනවා වග්බඩු වල අමාරුවක් කියනවා. ඒක කියනවා පැත්තෙන් ගිහලා එනවා යටිබඩි බොකේ පිළිකාවක් හැදිලා කියනවා. අද මේ හොතල් නිරෝගී උද්දාම වෙලා කාලා බීලා ඉතින් අප්පුඩි ගහ හිටව මනුස්සයා හෙට අමාරුවක් කියලා ගියාට පස්සේ දොස්තර නියෝග කරනවා. දිනා තීන්දුවක් බලලා පරීක්ෂා කරලා මෙන්න මෙතන පිළිකාව. දැන් මොනවා කරන්නේ? අපි එදා හිතුවේ නෑ නෑ එහෙම එකක් වෙයි කියලා. නස්නාරයි ඉන්නේ අප්පුඩි ගහ හින්දා අපි හිතුවාද හිට වෙනකොට මට මෙහෙම එකක් මතු වෙනවා කියලා. ඒ වෙලාවෙත් ඇඟ ඇතුලේ තිබිලා අපි දන්නේ එහෙම එකක් තියෙන බව. මෙහෙම දේවල් වෙනවා. මේ කයේ තියෙන ස්වභාවය මේක නම් ඉබඳු වන්නා වූ ස්කන්ධ පහකින් යුක්ත වෙන්නේ. රූපස්කන්ධය කියලා අයිති වෙන්නේ මේ කය කොහොමද හැදෙන්නේ? මේක හටගන්න ක්‍රමය මොකද්ද? හටගත් එක නැති වෙන එක ස්වභාවයක්. ඒක නෙමෙයි මේ කිව්වේ. හටගන්න ක්‍රමය ඕක නම්. ওই ක්‍රමේ නිසා නම් හටගන්න. හටගත් එක නැති වෙන ඉඳ ලොකු වාසනාවක්. හටගත් එක ඉඳ උනා නම් ප්‍රශ්නේ බේරෙන්න බැරි. හටගත් එක වැනසෙලා නම් වැනසෙන හිඳ මේ අන්තස් ආවික හටගන්න නැතුව තියෙන එක තියවර කරගන්න පුළුවන්. මුලාවිලාහි වැනසෙලා යනවා. නැත්නම් දුක් විඳින ඉඳ අයින් දෙන අලංක කාලය. අර අවුරුදු 80,000 කම ආවිස තියනවා කියන කාලයක් ගැන සඳහා වෙනවා බෞද්ධ සාහිත්‍ය පොත්වල. ඕක ඇත්ත නම් එහෙම අපි දන්නේ නැහැ ඇත්ත නැත්නම් ඔය පොත්වල විවිධාකාර දේවල් තියෙනවා. ඕක ඇත්ත නම් එහෙම කල්පනා කරලා බලන්න ඉතින් කොහොමද අපිට වෙන්නේ කිය? එදින් 20,000 කවුරු කුමාරවදී 20,000 කවුරුද තරණාවදී. මේ 20,000ක් මැදියාවදී 20,000ක් මහලුවවදී. හැරමිට්ටේ යන්න වෙච්ච කාලයක් වුණ කොන්ද කුදි වෙලා අවුරුදු 20,000ක් යන්න ඕනේ. මැරෙන්නේ නැහැ එතක. එතකම ඉදී සැපද? අර හොරි එකා විනාස ධනකකා ඉන්නවනේ අවුරුදු 20,000ක් ඉදී අනකන් ඌ ධනකකා ලොකු ලොකු වෙනකන් ඉතින් අවුරුදු 1000ක් විතර ධන ගන්න ලද්ද වෙයි විතර වගේ. පොඩි එකා ලොකුයි. මේක මොන කර්මයක්ද? පොජාති අවුරුදු 80,000 කාලෙක එහෙම නියකු බලනෝ. ඒ මනුස්සයාට දැනෙන්න පුළුවන් ද අපිට දැන් හිතුවොත් එහෙම. අවුරුදු 1000 ධන ගන්න ඕනේ, අවුරුදු 1000 කල්ලාගෙන නැගිටින්න ඕනේ, අවුරුදු 1000 පය වාරු කරන්න ඕනේ. මෙහෙම මෙහෙම ගිහිලා අවුරුදු 20,000 කෙනෙකුටයි එක ගැටවරේක් වෙන්නේ කිව්වොත් එහෙම. පොඩි දෙයක් අපි පුළුවන් ද අපි සතුටින් බාර ගන්න හොඳ වැඩක් කියලා. ඉතින් මෙයා අපි හිතයිනම තරුණ කුමාරාවදී අවුරුදු 20,000 ගැන විතර හිතනවා. බැරිලාහර වයසේ අර වැඩි වයසේ නෝට ඇස් දෙක අඳුරනා නම් එහෙම තරුණ කාලේ මොකක් හරි ඇස් දෙක අඳුරනා නම් අවුරුදු 40,000ක් ඇස් අඳුරලා ජීවත් වෙන්න ඕන අන්දේ කැඩිය. ඉතින් මොනවා වෙයිද? අනේ වැඩි අවශ්‍ය තියෙන කොච්චර හොඳ කියන එක හරිද ඉතින්? අපි අවිද්‍යාව කියන වචන නේද? එහෙම අවශ්‍ය තියෙන කාලයක් අපිටත් තියනවා නම් අනේ කොච්චර හොඳ. අනේ මේ කාලේ මිනිස්සු ඉක්මනට මැරෙලා යනවා කියලා අපි මෙහෙමත් අදහස් ගන්නවා. අදහස් අපි කතා කරමු. අපි හිතුවා නම් ওই 40,000 කාලේ ඔහොම එකක් වෙන්නේ නැද්ද? ඇස අද්ද වෙන එක නැති වෙන්න පුළුවන්. ඒක ලෙඩක් නෙමෙයි. මොනවා හරි වැදිලා කවුරු හරි පහරක් ගහලා ගල් කැඩයක් වැදිලා ඌල කෑනිලා ඔහොමත් වෙන්න පුළුවන්. බැරිලා හරි අවුරුදු 80,000 ජීවත් වෙන මිනිහයෙක් පුංචි කාලේ එහෙම ඇස් දෙක අඳුරුවොත් එහෙම අවුරුදු 80,000 කෙනකන් ඔය කයින් දෙක ඇදින් මේ බැරෙන්නේ නැතුව ඇස් අඳුරලා කොහොම ජීවත් වෙන මොන දුකද? බැරිලා හරි ඇස් කකුල හොර වුණා. අවුරුදු පොඩි කාලේ කකුල හොර වෙලා එහෙම බලන නම් එහෙම අවුරුදු 80,000 කොරක් කොරේ කියලා ඉඳ වෙනවා. මොකද ඒ ජීවිතය? දැන් අපි මේ දකින්න ඕනේ මේ මෙය ලෝකේ ස්වභාවය. හටගත්ත යමක් ඇතනම් කවදා හරි වෙනසෙක ධර්මතාවයක්. හටගත්ත යමක ස්වභාවයක් ඉතිේනවා. නමුත් ඕක නෙමෙයි අපිට පාන්නේ තියෙන්නේ. දැන් වෙනසෙන එක දුකයි කියලා ගත්තොත් එහෙම අපි ගන්නේ හටගත් එක සැපයි නේ කියන දෘෂ්ටිය ඉඳලා. ඒක නෙමෙයි වෙනසෙන එක දුක. දැන් අපිට ගන්න වෙනවා ඔය අදහස. දෘෂ්ටියේ බැලුව තමයි එහෙම අපිට හිතෙන්නේ. මේ උද්‍යාවේ කිව්වේ ඕක නෙමෙයි. මෙන්න මේ જાතිය ආදීන වැඩි කරන්නා වූ යම්කිසි මේ රූපස්කන්ධයක් ගොඩනගන්නේ මොළවෙන්ද? මොළවද ඒකට හේතු වෙන්නේ? මේ ගොඩනගන හේතු දැනගත්තේ නැත්නම් කොහොමද මේක මිදෙන්නේ? ගොඩනගින හැටිලයක් නැත්නම් ගොඩනගින හැටි අයින් කරලා තමයි මිදෙන ක්‍රමය මේ මතුවේන්නේ. ගොඩනගින නතර වෙන්නේ. මෙන්න මේකට කියනවා සමුදේ ධර්ම සහ වාය ධර්ම දකින්න කිය. ඇති වෙන එකයි නැති වෙන එකයි දකින්න දෙමෙයි මේ කිව්වේ. අවිද්‍යා සමුදය රූප සමුදය මෙන්න හරගන්න හැටි වෙනවා එක. සංහා සමුදය රූප සමුදය එතකොට කම්ම සමුදය රූප සමුදය කර්ම සමුදය රූප සමුදය වෙනවා. ආහාර සමුදය රූප සමුදය උද්‍යංගම රූප සමුදය මේ උද්‍යංගෙ කියන්නේ නැగిලයි උපාය කා වැඩිනවා වැඩි වැඩි රූප නිර්මාණය වෙනවා. ඒකේ තමයි කය මහත් වෙලා ඉන්නේ ඒක. ආහාර ගත්තාම තමයි කයට අවශ්‍ය පෝෂණ ලැබිලා කය පෝෂණ වෙලා හිටන් කය හැදිලා එන්නේ. මේ තව ක්‍රමය. කර්ම ශක්තියේ ක්‍රියාකාරීත්වයේ මුල් ක්‍රේ දා මේ ආකෘතිය හදලා ඒ විදිහේ හැදෙයිද අවශ්‍ය කරන කර්මජ තේජෝ ධාතුව ක්‍රියාත්මක කරලා ආහාර දිරෝයි මේ රූපේ ගොඩ නැගිලා ඉන්නේ. කර්ම සමුදය රූප සමුදය. සංහා සමුදය රූප සමුදය. මේ සංහා මුල් ක්‍රේ ඉන්නේ. හටගත්තා බැඳීමේ උපාදානයක් ඇති වෙන්න හේතු වෙන සංහාව සංහා මුල් ක්‍රේ තමයි. ඒ කර්ම ශක්තිය ගොඩනගිනත් මුල් වෙනවා මේ රූප සමුදයේ මුල් වෙන්නේ. ඒකට මුල් වෙච්ච එකක් තියෙනවා අවිද්‍යා සමුදය රූප සමුදය අවිද්‍යා මුල් වෙලා තමයි තෘෂ්ණාව හටගන්නේ. තෘෂ්ණාව හටගන්නේ තමයි මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක කරලා ශක්තිය ගොඩනැගිලා කර්ම ශක්තිය කියන එකක් මතුවෙලා මෙන්න මේ විදිහට රූපයක් ගොඩනැගින්නේ හැදෙන්නේ. හැදුනට පස්සේ අවිද්‍යා තෘෂ්ණාව දෙකෙන් හටගත්තේ කර්ම ශක්තිය ගොඩනැගිලා කම්ම සමුදය රූප සමුදය වෙලා තමයි කර්ම ශක්තිය ඒකට අවශ්‍ය කරන්න ආවු ජීවියෙක් හැටි හැදිලා හිටන් ගොඩනැගෙන දැන් තේින්නේ. ආහාර සමුදය රූප සමුදය කියලා ඒක ආහාර ගන්න පටන් ගත්තට පස්සේ ඉති වැඩෙනවා. ඉත හටගත්ත දෙයක් තියෙනවා නම් ඒක නිර්මාණය වෙන කාලයක් තියෙනවා. ඒ කාල අවස්ථාව නිකන් උද්‍යංගම අවස්ථාවේ නැගින අවස්ථාව වෙනවා. එතකන් රූප සමුදය වෙනවා. මෙන්න මේකේ රූප හටගන්න. ඉත හටගත්ත එක මැරෙන එක ස්වභාවයක්. අපි දැන් ප්‍රාණ දිනේ ඒක නෙමෙයි. මරණය ඉවර කරගත්තොත් ලොකු සාහනයක්. මරණයදී ඉවර නොවි නැවත ගොඩ නැගින જાතිය ක්‍රමයක් ආවොත් එහෙම ඒ જાතිය එක. මේකනේ අනන්ත සංසාරේ වෙලා තියෙන්නේ. අනේ දුකයි කියලා වහවිලා මේ කයින් නිදහසෙන්න බෑ. ආයි හැදෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අපි අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක ඇත්ත වශයෙන් දැකලා යථාර්ථය දැකලා දුරු කරලා තිබෙච්ච නැති නිසා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තුර හිතන්න කියන්නේ කරන්න පටන් ගත්ත එකෙන් කර්ම සමුදියේ පටන් ගින්න. කර්ම සමුදියේ මුල් කේන ගොඩ නැගින්නා වූ ශක්තියකින් කර්ම ශක්තියක් මත වෙන ආයතනයක් ඊළඟට ප්‍රතිසන්දිය දීලා ඊළඟත් බෑ ගොඩ නගනවා. මේක දිවසින් දැකලා පේනවා අනන්ත කාලයක පටන් ගින්න මේ ඉවර කරලා ලැබරුව එන රූප සමුදියක් හැදිලා තියෙනවා. මේ රූප හටගන්නේ මෙන්න මේ ක්‍රම රටාව. දැන් මේක නිරෝධ කරන්න ඕනේ. නිරෝධ කරනවා කියන්නේ හැටගත් එක නැති කරලා අවුත් කරලා දැන් ඒක නැති වෙනවමයි කවදා හරි. කොච්චර කල් ගිහිලා හරි. ඒක නෙමෙයි මේ කිව්වේ. දුකෙන් නිදහසෙන් නම් ඔය හටගත් එක දුක නම් හටගත් එක කරන දෙයක් නෑ උපේක්ෂාවෙන් ඉඳලා ඉවර කරනවා මැරෙන දවස වෙනකම්. එහෙනම් එකක් තේරුම් ගනින් නැවත වාරයක් ඔබන්දි විකක් හටගන්න තියෙන හේතුව හොයලා බලලා ඒක දුරු කරගන්න. අන්නේදාට මතු දුකෙන් නිදා අය මාන්තිම ජාති නැති දරේ පුනබ්බව මේ අන්තිම ජාතියයි පුනර්භවයක් නේ පුනර්භවය ඇති වුණ තමයි පුන ජාතියකට එන්නේ මොපි ජාතිය හටගන්න. අන්න ඒ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නෙවෙයි. ඉන්න දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පිරිනවා පාළ ඔන්න මෙන්නේ කියලා. ඊට එදා හවස වල්න ගුණ. ආනන්ද වතුල දිභයි වතුල ටිකක් දෙන්න කියලා තුන් වතාවක් වතුල ඉල්ලුවෙත් සැපින් පිපාසි දාලන්න බැරුව නේ. එන ලෝතර බුදු වෙලා 45 අවුරුද්දා කියලා පිටුනා පාන මොකදේ නේද කායික දුකාවි නැද්ද? උන්හතේ ඒක දිවිජේතන විපාසින් වතුර ඉලි. තුමතා. දරන්න බැරි විපාසයක් ආපු හින්දා. මාරාන්තික වේදනාවනේ වින්දියා ලෝහිත පක්කන්තිකා රෝගේ නිසා. ඉතින් ඒකට අතින් ඔය අටකටුවා කතාවලදී මේ අතිසාරය ආදි වශයෙන් තමයි කියන්නේ. ඒ ලෝහිත පක්කන්තික කියා තියෙන මිසක් අතිසාරයට කියන නම ප්‍රතින එදලා නැහැ. අතිසාරිත විචේකන වලට උරුමස්යෙන් කවුරුවත් දෙන්නේ නැහැ. අතිසාරිත උරුමස් කියලා වෙනවා. බලයන් විනහල උරුමස් දෙන්නේ නැහැ. මේ විභේතක් වශයෙන්. හැබැයි උරුමස් දෙන වේලෙට තියෙනවා. අන්න ඒක නම් ලෝහිත පක්කාන් දෙක කියන එක කියලා වෙනවා. පක්ඛන්දිකා කියන්නේ තමයි ලේ පොක්කලන් කියන්නේ. ලේ පොකුරු, ලේ ගෙඩි පොකුරු. ලෝහිත පක්ඛන්දික කියන්නේ ලේ අරසස්. අරසස් ගෙඩි ඇවිදලා තමයි ලෙඩේ වේදනාව ආවේ ඒකේ. ඒ ගෙඩි හිර වෙලා තමයි උන්වහන්සේ විශාල වේදනාවකින් සෙටවෙතර ලේ පිට කරන්න සිද්ධ වුණේ. මහ වේදනාවකින් අතිසාරය හැදිලා නෙමෙයි. ලේ පොක්කලන් රෝගී. ලේ පොක්කලන් රෝගී ලේ අරසස් වලට අරසස් වල ප්‍රත්‍යස්ත දෙයක් තමයි ඌරු මාස් ඖෂධයක් වශයෙන් දෙන හැටි දුන්නා නම් දෙන්නේ ඒකට. ඒකෙන් තමයි පහසුවක් එන්නේ. ඒ නිසා තමයි අතිසාරය හැදිච්ච කෙනා නානවල. උනාට ගියා හොඳට නාගෙන. ස්වාමිනී කුක්කුටා ගදී සාපොල්ලක් ඉස්සරහා හොඳට නාලා සිසිල් පෑන් බොල්ලක් පුළුවන් යම් කියලා එනවා කියලා මේ ලේ අතිසාරය හැදිලා යාගන්න බෑ කෝ ඉන්න කෙනෙකුට ලෙඩෙකුට. අතිසාරය නාලසු සු බලයන් බලගෙන අතිසාරිය මහ බලයන් රෝගයක් ඒක ඇතුළේ නානවල. ඒ ගැලපෙන්නේ නැහැනේ, ප්‍රත්‍ය නැහැනේ රෝග. ඒ කියන කතාවත් ගැලපෙන්නේ නැහැ නිකක්වත්. දැන් නාලික රුසි ආසසවල නම් ඇඟ උෂ්ණ කරලා ඉන්නේ. නාල නාන්නේ ඒක හොඳයි. ඒකට ගැලපෙන ආහාරයක් තමයි, ඖෂධයක් තමයි මද්දව සූකර කියන්නේ මොනවා ගත්තාද? ගත්තාම ගත්තු. අන්න ඒ වගේ ඉතින් බලන්න ඉතින් උන්වහන්සේ ඒ වගේ ලොකු දුක් වින්දා මේ කය නිසා. අරිහත්ත්වයටපත් වීමේ ලෝතුරා බුද්ධත්වයටපත් වුණා කය නිසා විඳින දුකෙන් බේරෙන්න බැහැ හරගත්ත කය. එන උන්නහතේ කමරදු කියන නිදහසුනි. ඒ වඳු කුණු කයක් මතු හර ගන්න තියෙන සදාත මේකෙ නිදහ. එදා උන්නහත දැල මේ අන්තිම දුක. මේ අවසාර දුක. අය මන්තිමා જાති. මේ වගේ අන්තිම જાතියයි. මේ දුක්ඛ જાති දුක්ඛේ. මේ අන්තිම જાති දුක්ඛේ කියලා විවසාලෙන් දහසක් තියෙනවා. එදයි පස්සේ ආයතරයන් දිව්‍ය දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකයා තථාගතයෝ කොහෙද කියලා හෙව්වල හොයා ගන්න හම් වෙන්නේ නැහැ. මොකක් නිසාද? සතාගතයන් වහන්සේට කයක් පහළ වෙන්න දෙයක් නැහැ කොළවත් ඉඳ වාසේ. කයක් නැතුව ලෝභ සත්‍යයද කොහෙද ගියේ කොහෙද ඉන්නේ කියලා හොයවල හොයන්න බෑ. වේදනාව පහළ වීමේ වේදනායිස්කන්ධයේ මූලිකත්වයේ නැහැ. තැන නැහැ. සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහකින් ගොඩනැගෙන දෙයක් හොයන්න කොතනකවත් නැහැ. දැන් පංචස්කන්ධයකින් සතා පිරිනවන් බෑ තථාගතයන් වහන්සේ හොයනවා නම් දෙවියන් වරුන් බමුන් සහිත ලෝකෙහි කිසිම කෙනෙකුට හොයන්න බෑ කොහෙද ඉන්නේ කොහෙද මොකද වුනේ කියලා. ඒ ඔක්කොම දුක්ඛස්කන්ධේ නිදා. ඒ දුක්ඛස්කන්ධය ගොඩනැගින්නේ නැහැ. ගොඩනැගින්නේ හේතු විවර කරපුවාම ඉවරයි. මෙන්න මේකයි නිරෝධය කියන්නේ. නැති වෙනාට නිරෝධය කියන කතාවක් තියෙන එක වෙනයි. ඇති වෙන නැති වෙන කියලා තියෙනවා අට ගැනීම නිරෝධේ තමයි එක. මේ නිරෝධ කියේ මොකද්ද? නැවත වාරයක් මේ දුක්ඛස්කන්ධයට හේතු වෙන පංචස්කන්ධයේ උදා වෙන තිබිච්ච හේතුව නැති කරා නම් ඵලී නැහැ. හේතුන් පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුච්ඡති වෙන මේකයි කියන්නේ. ඒ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනදී හේතු බංගන නිරුද්ධයි. මෙන්න මේ පොළ තේරුම් ගත්ත දවසට තමයි කියන්නේ සංකීච්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධං මන්ති කියන මේ ධර්මයේ තෝරගෙන හරි සෝවාන් ඵලයටපත් වුණා කියන. ওই ටිකක් සෝවාන් වෙන්න ඇති. ධර්මාවබෝධි. මෙන්න මේ ටිකයි කිව්ව ප්‍රමාණ. එහෙනම් මෙන්න මෙතෙන්දි දැක ගන්න ඕනේ මේ ධර්මතාවය තියෙනවා ලෝකේ. හටගත් දේවල් වැළැඳෙනවා කියලා මේ හටගත් විද්‍යාමාන විච රූපයක් ඇතනා වේදනාවක් ඇතනා සංඥාවක් ගොඩ නැගුණා නම් සංකාරයක් ගොඩ නැගුණා නම් විඥානයක් ගොඩ නැගුණා නම් ඒක ඉක්ම යනවා. ඒක ඉක්ම ගියාට දුකෙන් නිදහස් වෙන්න බෑ. දුක් දිලයි ඒක ඉක්ම යන්නේ. යලි යලි ගොඩනගන හේතුව තිබුණොත් අනේ උදේ කියන්නේ අන්නේ ඒක නේ. නං මොනවද තියෙන්නේ? අවිද්‍යාව තිබුණා නම් ඒ වගේම කර්ම ශක්තිය කර්මයේ ගොඩ නැගුණා නම් තිබුණා නම් අවිද්‍යා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය තණ්හා සමුදය රූප සමුදය කාම සමුදය රූප සමුදය කියන ওই ටික ආවලන් එහෙම ප්‍රතිසන්දියක් හැදිලා පටන් ගන්නවා. ඊට පස්සේ ආහාර නොගින බැරුව යනවා. නොගත කොහොම ඉන්නේ? ආහාර ගන්න නැතුව ඉන්න ගියාම ඇහැෙන අමාරුව කාල් ඉඳ බුණා කන්න නැතුව. කන්න බුණ නැතුව ඉන්න බෑ. මහා වේදනාවක් ඒක. ඊට මොනවා හරි කන්න බොන්න ඕන. කලබල දෙයක් ගත්ත ගමන් රූපය වැඩෙනවා. ආහාර සමුදය රූප සමුදය ඒක තවසේන ආහාරය වැඩෙනවා. ඉතින් මේ වෙලාවට හිතපතින කන්ද වැඩින්නේ අපිට ඕන කාට නෙමෙයි හයක් වැඩෙන උසක් මහතක් තියෙනවා නම් මිනිස්සෙක් හැටියට උපන් සත්‍යය තරුණ බවට පත් වෙන වැඩෙන මට්ටමක් තියෙනවා මේ මට්ටම දෙක වැඩෙනවා ඊටට හොච්චර කෑවත් ඊට වඩා උස යන්නේ නැහැ ඒක ආහාර යන කාර ආහාරය වැඩි වැඩි වෙනවා අනිගල සාන්තති ලක්ෂණ මේක වැඩෙන ලක්ෂණේ අන්තරවද්ද ඔතෙන් එක වැඩෙන හේතුව ඕවයි වැඩෙන හේතු නැති වෙලා යන නම් මූල නැති කර ගන්න ඕනේ අවිද්‍යා නිරෝධ රූප නිරෝධ ඕක කරන්නේ සංහා නිරෝධ රූප නිරෝධ රූප නිරෝධ වෙන මූලික කාරණාදික අවිද්‍යාව තුන දුරු කිරීම අවිද්‍යාව තුන දෙක නිසා මුල් වෙන්නේ අවිද්‍යාව තුන දෙක දුරු කළොත් කර්මයට පුළුවන්කම නැහැ. කර්මේ නැගින්නේ නැහැ. මතු කුලල් භවයක් හද ගන්නවා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා කර්ම කියන්නේ මෙන්න මේ කර්ම කිව්වොතන චේතනාව හට ගැනීමට හේතු වෙන චේතනාව. අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු කළොත් ඔන්නේ චේතනා ගොඩනැගෙන්නේ නැතුව ගියහම විපාකස්කන්ධයේ වශයෙන් ලැබෙච්ච මේ ශරීරයේත ආහාරය සහ ස්වභාවික සංතතිය නැගින්නව හටගත් එකේ විපාක වශයෙන් විපාකස්කන්ධය නැగిලනවා ආහාරය අතරගෙන ඊගාල. ඒක වලක් කරන්න බෑ. ඒක දුක්ස්කන්ධය ඉතුරු වෙච්ච හරිය මතකන් ඉන්න ඕන හදි නැවත වාරයක් ගොඩනගන්න ඇත්තටම පත් වෙලා ඉන්න ඕන. මතුකාය ගොඩනැගෙන්නේ හේතු වෙනා පුණ්‍යභාවයක් හට ගැනීමට හේතු වෙනා අවිද්‍යා තෘෂ්ණා කර්ම දුරු කරලා දැම්මම ඔන්න ඔය ටික නිරෝධ කරගත්ත කෙනාට මතු දුකෙන් නිදහ. මෙන්න මේකයි කරගන්න කිව්වේ. ඉන අවිද්‍යා තෘෂ්ණා කර්ම ගොඩනැගින්ද අවිද්‍යා තෘෂ්ණා කිව්වේ මොනවද? මෙන්න මේක තෝරගන්න ඕනේ. යම් රූපස්කන්ධයක්, යම් වේදනා ස්කන්ධයක්, යම් සංඥා ස්කන්ධයක්, යම් සංකාර ස්කන්ධයක්, යම් විඥාන ස්කන්ධයක්. හරි සාරයි, හරි වැදගත්. මේක පවත්වන්නේ හරි වටිනවා කියන මේ යම් දෘෂ්ටියක් යම් කෙනෙකුට තියෙනවා නම් ඔන්න ඕක අවිද්‍යාව තමා ළඟ අඩු නැහැ, තව තියෙනවා කියන ලක්ෂණය දැනගන්න ක්‍රමය. මා ළඟ අවිද්‍යාව ගොඩනැගෙන අනුසය තියෙනවාද? ඒ අවිද්‍යාව අනුසයට අනුව නැగి නැగి එනවාද? අවිද්‍යාව, ඒ අවිද්‍යාව කියන බව මම කොහොමද මට තියෙනවාද කියලා දැනගන්නේ කාගෙන්වත් අහන්නේ නැතුව ධර්මයේ තුලින් දැනුවත් වෙලා දැනගන්න සත්‍යෙටපත් වෙන්නේ කොහොමද? මේ ලෝකෙ මෙන්න මෙහෙම රූපයක් වෙලා ඉඳ ඇත්නම් හෝ මෙහෙම රූපයක් ඇත්නම් කොච්චර හොඳද කියලා හෝ යම් කිසි කෙනෙකුට එහෙම අදහසක් එනවා නම් මට එහෙම වෙලා ඉඳ ඇත්නම් කොච්චර හොඳද? මෙහෙම එකක් මල පවත්වාගෙන යන්න ඇත්නම් මට කැමසියේ පවත්වා ගන්න තියෙනවා කොච්චර හොඳද? මෙන්න මේ අදහසක් එනවා නම් ඒ පුද්ගලයාට රූප පහළ වීමට හේතු වෙන අවිද්‍යාව දුරු වෙලා නැහැ. යම් කිසි වින්දන දැනෙනවා. දුක් වේදනා නම් කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සැප වේදනා බලාපොරොත්තු වෙනවා. මට මේ බඳු ආකාර කායික හෝ මානසික ආස්වාදයක් විඳ විඳ ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද? ඔන්නෝ යාතිය අදහසක් එනවාද කියලා මනසේ වල්නකොට අපිටම තේරෙනවා මට කොච්චර ආසාවල් විඳින්න හිතෙනවද? කොයි කොයි යාතිය ආස්වාදයන් විඳින්න වගේ හිත කොළඹනවාද, පෙළඹෙනවා? මම ප්‍රිය කරනවාද? මෙන්න මෙහෙම ප්‍රිය කිරීමා, පෙළඹීමා, බලාපොරොත්තුවක් යන්තාක් වින්දනයන් පිළිබඳ තියෙනවද? ඒ තාක් වේදනා පිළිබඳ අවිද්‍යාව දුරු වෙලා නැහැ. අපි දැනගන්න ඕනේ යම් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා කියලා මේ ලෝකේ විවිධාකාර ආකාර හැදිලි හැඳලා ගන්න ඒවා තියෙනවා. මේ විවිධ හැඳිනීම් අතරේ ප්‍රිය හැඳිනීම්, මధుර ස්වභාවය ඇති හැඳිනීමක් තියෙනවා. ඒ ආකාරයක් දකින්න ඇන්නම් කොච්චර හොඳද? මෙබඳු ආකාරයක්, මෙබඳු ලක්ෂණයක් යලි යලි මෙනෙහි කරන්න, යලි යලි බලන්න, යලි යලි පරිහරණය කරන්න ඇත්නම් කොච්චර හොඳද කියලා. මේ සංඥා පිටමන්දී යම්කිසි චන්දරාගයක් බැඳීමක් තියෙනවා. ඒ තාකල් අවිද්‍යාව තියෙනවා. ඔය කියන මනවලන ආකාර ඇති රූප, ඒ වගේම වේදනා, සංඥා කියන මේ ස්කන්ධ තුනට අයිතිව ගොඩනගා ගන්න ප්‍රියමනාපයෙන් ගොඩනගා ගැනීමට යන්තරම හිතන්න හිතෙනවාද, කියන්න හිතෙනවාද, කරන්න හිතෙනවා? ඒ හිතවිලි අනුව කියන කරන හිතන ක්‍රියාවලිය ගොඩනැගෙනවාද? ඒ ප්‍රියමනාපයෙන් ඒකට වැහැලා ඉන්න තාකල් සංඛාරස්කන්ධය පිළිබඳ අවිද්‍යාව තියෙනවා ඉවර නැහැ. මෙන්න අවිද්‍යාව තියෙනවා කියන්නේ කාගෙන් වහතහල් නැතුව තමන් අවිද්‍යාව තියෙනවා බලාගන්නේ. ඉතින් ඔය කියන රූප, වේදනා, සංඥා කියන ඒවා ගොඩනගා ගනිමි. ඕක හිත පිහිටුවාගෙන මේක මෙහෙම කරන්න ඕනේ, අර එහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න නම් කොච්චර හොඳද, මේ ආදී වශයෙන් ඕවා පිළිබඳව මනස හිතන දැන ගැනීමක් යොමු කරලා ඒ වගේ යම් කිසි දැනීම් රටාවක නිර්මාණය කර මනසක් යොමු කරලා දැනීම් සහගතව ඉන්න කැමති නම් විඥාන ස්කන්ධයේ පිළිබඳව චන්දරාගයේ දුර වෙලා නැහැ, නැත්නම් අවිද්‍යාව දුර වෙලා නැහැ. මේ මලාසියේ තමා පිළිබඳව මෙනෙහි කරලා දැන් බලන්න අපිට සහවලින් අවිද්‍යාව දුර වෙලා නැහැ. අන්තු මාත්‍රයක්වත් මේ රූපස්කන්ධය පිළිබඳව වටිනාකමකින් මේක පවත්වන්න ඕනේ, හරි වටිනවන් කියන අදහසක් එන්නේ නැහැ. ඒ රතන් මහතේ යම් කිසි ආස්වාද වින්දනයක් පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් මම මේ විඳින්න නැහැ කොච්චර හොඳ කියන බලාපොරොත්තු මාත්‍රයක්වත් රහතන් වහන්සේට නැහැ. කොච්චර ලෝකේ සැප වේදනා තිබුණා, ඒවා දැනුණා, මේක විඳ විඳා ඉන්න ඕනේ, මේක පවත්වන්න ඕනේ කියන අදහස් මාත්‍රයක්වත් එන්නේ වේදනා පිළිබඳ අවිද්‍යාව සහ බලි දුරු වෙච්ච රහතන් වහන්සේ විවිධාකාර හැඩතල තියෙනවා, විවිධාකාර සංඥා තියෙනවා, විවිධාකාර වර්ණ තියෙනවා. මේවා හරි හිතම හිත නලවන හිත ප්‍රිය කරන හිතල හරි සුවයක් ඇති කරන විවිධ සංඥා තියෙනවා. මෙන්න මේ කියනවා සංඥා පිළිබඳව මෙහෙම එකක් මට පවත්වා ගන්න ඇහෙනම් කොච්චර හොඳද, මෙහෙම එක ඉන්න ඇත්නම් කොච්චර හොඳද, මේ ආදී වශයෙන් සංඥා පිළිබඳ ප්‍රියමනාපයක බැඳෙන මානසිකත්වය අන්තිම මාත්‍රයක් වශයෙන් නැත්තත්තර ගෙවිලා කෙලවල වුණා නම් අවබෝධයකින් ඒ රහතන් වහන්සේගේ සංඥා පිළිබඳ අවිද්‍යාව සාමුලින් කෙලවර වූ අවස්ථාව. ඒ වගේ රූප වේදනා සංඥා ගොඩනගාගෙන ආස්වාද භුක්තිය කරන බලාපොරොත්තු වෙයි. හිතන කියන කරන ක්‍රියා මාත්‍රයක් වශයෙන් ගොඩනගෙන හේතු නැතිව ගිය දා සංකාරස්කන්ධය පිළිබඳ අවිද්‍යාව සාමුලින් ඉවරයි රහතන් වහන්සේගේ ස්වභාවය. එහෙම දේවල් ගැන හිත හිතා ඉඳ එහෙම දේවල් ගැන මනසෙන් මනෝරාජ්‍ය ගොඩනගන්න මානසිකත්වයේ පවත්තන්න ඒකේ තියෙන ආස්වාදයේ විදිහට ඉඳ ඒ බලාපොරොත්තුව සම්පූර්ණේ නැත්නම් විඥාන ස්කන්ධය පිළිබඳව අවිද්‍යා මාත්‍රයක්වත් නැති වූනලු නාතන් වහන්සේ සාධන ආදී කියන්නේ අන්න එහෙම කෙනෙක්. එතන ඊට මෙහා ඉන්න අයට ඒ තමයි එක මත්තමත් වල ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා වටිනාකම බහින මේ හටගත්තේ යමක් ඇත්නම් මේ හටගත්තේ දුක. මෙන්න මේක පළවෙනි අවබෝධයක් ඇති දුක්ඛාර සත්‍ය පිළිබඳ සෝතාපන්න බුද්ධිලයා ලබන දුක්ඛේ ඥානං වැටහුණාට පස්සේ ඒ මත්තමත දුක තේරුම් ගියා කෙනාට අසීමිතව තිබිච්ච මේ පංචස්කන්ධයේ පිළවන් තියෙන බලාපොරොත්තු එක්තරා මට්ටමකට බිඳිලා යනවා. ගියා ගියාමයි නැවත එන්නේ නැතුව. ඒ මොන මට්ටමද? සතර අපහාගත වෙන මට්ටමෙන් දූෂිත වෙන රාගයක්, ද්වේෂයක්, මෝහයක් ගොඩනැගෙන්න තිබුණාද? එහෙම මට්ටමකට ගොඩනැගෙන්න තිබිච්ච වටිනාකම බැහැලා ඉවරයි දුක පිළිවන් පළවෙනි අවබෝධය එනකොට. මේ ස්කන්ධ පහ පිළිබඳව වටිනවා කියන දෘෂ්ටියයි කැපිලා යන්නේ. ඒ වටිනවා කියන දෘෂ්ටිය කැපිලා යන්නේ යථාර්ථයේ මේක දුක දැක්කට පස්සේ ලැබෙන ප්‍රතිඵලය. ඒ ඥානෙ පහළ වෙන්නේ එතකොට. දුක නෙමෙයි ඥානෙ කියන්නේ. මේකේ ස්වභාවය මෙහෙමයි කියලා ලබන්නේ ඉස්සෙල්ලාම ස්වභාවය වැටහෙනවා. ජාතියේ ස්වභාවය මේක නේද? දැනසුම් රාගතව හිතා හිටියම මහ බයාලක එකක් දුකම බයක් තියෙනවා. බයක් තියෙන දකින්න ඕන. ආපු නැති දුක ගැන හොඳයි හොඳයි කියලා මේ කය පාත්‍රික ඔච්චර බයවෙකද? මතු පිළිකාවට උරුම වෙලා දුක් විඳින හේතු වෙන්නව ස්වභාවයක් ඇති මේ කය දරාගෙන මම නිරෝගී කියකිය ඉන්නවා නම් ඒක මහා බයවෙක වෙලා කොයි මොහොතේ හැදෙයි දන්නේ. මතු මහා විනාශයකට හතුරුන්ගේ හතුරු කරදෙලි ඇරතේවා කපලා කොටලා මරණ දමල යන්න පුළුවන්. වස දීලා කුණු කරලා හිටන් අන්තිමට 10 දුක් විඳලා වැරෙන්න පුළුවන්. එහෙම උරුමකම් තියෙන කයක් අරගෙන මම මේකයි දැන් ඒකට පත් වෙන්නේ ඉතින්ලා හොඳයි කියලා වෙරිලා හොඳ කයක් මල තියෙනවා කියලා උද්දාම වෙන මට එකක් තියෙනවද වටිනාදිය කොයි මොහොතෙ මෙහෙම ඒක උත්තර වෙයි දන්නේ. හැමතැනීම උඩින් මාර්ග වටේ මාර්ග හැමතැනීම මාර්ග මොනවාද උඩින් තියෙන මාර්ග ගමනක් යනවා. ගස් වල කොස් තියෙනවා, පොල් තියෙනවා, ගස් වල අතු තියෙනවා, ලොයේ කාකාරයෙන් දේවල් තියෙනවා, උඩින් පල්ලෙහාට කලාවට. නමුත් මම මේ යනකොට ඔළුවට ඔය එකක් කොවිලේ වැටෙයිද කියලා දන්නේ නැහැ. වැටෙන්න පුළුවන්. බෑ කියන්නේ කොහොමද? එහෙම ලෝකෙක ජීවත් වෙන මට කොයි මොහොතක කොහොම එකක් එයිද කියන්න බෑ. එහෙම ස්වභාවයක් අරන් තියෙනවා මේ ලෝකෙ හැටි. එහෙම එකක් වෙන්න පුළුවන්. විවිධාකාර විෂ බීජ හැමතැනම පැතිරෙනවා. මොන මොන ක්‍රමකින් හරි ඇඟට ඇතුළොත් එහෙම ඒකද අනුකූල රෝගයකට ඒකාන්තයෙන්පත් වෙන්න පුළුවන්. මම කොච්චර අකමැතුණක් කරලා දෙයක් නැහැ. මේ කය එහෙම එකක්. අනේ මෙනිහි කියලා බලන්න ඕනේ. එතන ලෙඩ වෙන්න ඉස්සෙල්ලා රෝග වෙන්න ඉස්සෙල්ලා හැලෙන්න විදෙන්න ඉස්සෙල්ලාම මේ කය මහ භයානකයි නේ කියලා දකින්න දවසක් එනවා. ඕක ලෝකයට නිකන් එන්නේ නැහැ. ඔය මෙනෙහි කිරීම කරන්න බෑ. හිතෙන්නේ නැහැ කරන්න. මොකක් නිසාද? ලෝකයා හරි කැමති ආස්වාදයේ බැඳුනාට පස්සේ ආදීන වලට අකමැති ආස්වාදයේ වර්ණනා කරන්න හිතන්න කැමති. මේක තමයි පුතජන මානසිකත්වයේ කියන්නේ. මුලින්ම මෙල්ල කළා හිටන් ආරේක විසින් දුක බෙදලා දෙනවා. මෙන්න මෙහෙම ප්‍රමිත හිතන්න පටන් ගන්න. අනාත සංසාරී අකමැති වෙච්ච දෙයක් නොකලපු දෙයක් ඕක. මෙන්න මේ ක්‍රමෙදි හිතාලේ පටන් ගන්නකොට පෙනෙන්න පටන් ගදී ඇත්ත. වැහිලා තිබිච්ච පෙනෙන දාර දුක ලකි යන්නේ දා දුක්ඛාරී සත්‍ය දැක දාට ඔබට අවශ්‍ය කරන කාරණා ටික ඔක්කොම දීලා තියෙන සුද්ධිය කරගත්ත හැකියි. මෙන්න මේක තමයි ප්‍රඥාවෙන් දකින්න දේශනා කරපු ටික. කොච්චර පිරිපිරි කියලාත් අපි ඔබ හිතන්නේ නැහැ. මෙහෙම කරදරයක් වෙන කයක් නේද මේක කියලා හිතන්නේ නැහැ. ඉතින් අපි යනකොට යටින් නැද්ද අපිට කරදර? යට උල් කඩු තියෙන්න පුළුවන්. බිම්බෝමත් තියෙන්න පුළුවන් කවුරු හරි හතුර වලල්ල. තරපේ ඉන්න පුළුවන්, නයිපොලොංගු ඉන්න පුළුවන්. මේ කකුලේ කොවිලේ කයිද දන්නේ නැහැ නයිපොලොංගු. අර බෝම්බය තියෙද්දී කියලා හිර වෙලා ඉන්න කකුල කල්ල යන්නේ ඒක උපුරයි දන්නේ නැහැ කොයි මොහොතේ හැදි. අපි දන්නේ නැහැ කාට කොයි මොහොතේ පොතෙන් දෙන්නේ තියනවා කියලා. අර තරපේ කල්ල පුළුවන්. ඔය විෂ කටු ජාති පොළවේ දාලා තියෙනවා ඇන්නේ ස්වභාවිනු තියෙනවා. හිටි ගවන් ඇල්ලයි තම ඕකෙන් හටගත්ත තුවාලි කුණු වෙලා මුළු කකුල කපන්නත් පුළුවන්. එහෙම වෙනදක් පුළුවන් කකුලක් මේ තියෙන්නේ. යටින් තියෙන ආබාද. උඩින් තියෙන ආබාද. වටින් තියෙන ආබාද. හතුර දැක්කොත් එහෙම. හරහට දැක්කහම අන්න හවල් ජාති එකෙක් යනවා. වෙරි තියලා මලපන් කියලා එතන වෙරි තියන්න පුළුවන් හරහට වැදිලා මැරෙන්නත් පුළුවන්. කඩු පහරක් පොළු පහරක් ගහන්නත් පුළුවන්. බෙල්ලට කොටන්නත් පුළුවන්. හරහට පහර වැදිලා මැරෙන්නත් පුළුවන්. යන් දා කිවාදක කීයක් මැද්දේ මාර්ග කීයක් මැද්දේද මන්නා හොඳින් ජීවත් වෙනවා කියලා වචනේ යම් කෙනෙක් කියන්නේ. මට හොඳ කයක් ඇතුව ඉන්නා වටනා කී ප්‍රශ්නයක් නැහැ කියලා සන්තෝෂේ වෙන්නවා නම් කොයිතරම් මෝඩකමද. ඔය ටිකෙන් අහක වෙච්ච කෙනෙක් ඔය කියන්නේ. අන්න බුදුරජාණන්හතිය බලන්න කිව්වේ මෙන්න මේ ස්වභාවය. මේ ස්වභාවය දැකලා ඊට පස්සේ හැංගෙන්නේ දෙනක් නෙමෙයි කිව්වේ. ඔය හැංගිලා ඉඳහ කියන්නේ නෙමෙයි. හටගත්ත කයද ඔක උරුමයි. ඔය ඔක්කගේම බේරලා හිටියත් මේක කරන්න බැරි දවසක් එනවා. මොකද විපරිණාමය කියලා ඔකේ වැරදෙන පැත්තක් එනවා. ඔය තව පැත්තක්. තමයි මේ කය හදාගෙන පවත්වාගෙන යන එක්තරා විදිහක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගපු කර්ම ශක්තියක් තියෙනවා. ඔය කර්ම ශක්තියට අනුකූලව තමයි මේකේ ප්‍රයත්න එක පැත්තකින් ප්‍රධාන වශයෙන් යන්නේ. ඉතින් ඔය කර්ම ශක්තිය එහෙම නැති වෙලා ගියොත් එහෙම මේ කය පවත්වාගෙන ඉච්ච ශක්තිය ඉවර නම් එහෙම ආයෙ පවත්වන්න බෑ කාටවත්. කොච්චර හොඳද කියලා හෘදේ වස්තු ලැබුණා. ඇහුවත් එහෙම ගියා හાર્ට් ඇටැක් එකේ අද කාලේ හැදීරෙ මොනවා හරි කියනවා. ඊට පස්සේ හෘදේ වස්තු ලැබලා මැරලා ගියා. වෙන ඉරක් මොකුත් තිබුණේ නැහැ. ඒක ලහලේ අපි පුරව හිටගුවා. මොකද අක්‍රීය වුණා ක්‍රියාත්මක වෙන කර්ම ශක්තිය ඉවර නම් ඒ හේතුවෙන් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලබුණ ආහාරය හම්බ වෙන්නේ නැහැ. මහා සාගතයේ පත් වෙලා. මහා නියගේ රහුවලා ගෝචරලා ආහාර නැතිලා මැරෙන්න පුළුවන්. ආහාර නිරෝධය. අනික් කාරණේ තමයි විපරිණාම ධර්මයේ අපි කොච්චර කැපිටලස් හරියන්නේ නැහැ. හටගත් එකට මහලු වීමක් තියෙනවා. වැහැරීමක් තියෙනවා. අකමැතිවන්ලා වූ ආකාරයේ වෙනස් වීම පත් වෙලා අන්තිමටම ගිහිලට මරණය කෙරවර කරන දවසක් එනවා. ඒකටවත් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි හටගත් දේවල් විනාශ වෙන ක්‍රමී. ඉතින් ඒතකොට මේක දකින්න ඕනේ. මේ හටගත් දේවල් වල ස්වභාවයත් හටගත් ඒවා තිබෙන්නා වූ ආදීනව ඒවා කොච්චර පවත්තල් ලැබුවත් අන්තිමේදී සැපසේ පවත්තල් ටිකක් ඔය තිබුණෙත් නැහැ. විදම් භවයක් ඇත්තෙත් නැහැ. බලාපොරොත්තු වෙලා හිටන් දුකකින් ඉන්නවා කියලා බලාපොරොත්තු වෙලා හිටන් ආස්වාදය බලාපොරොත්තු වෙන දුක්ඛය මැරිලා කෙලවර වෙනවා මිසක් වෙනිතුරු වෙන එකක් අය කෙනෙක්ගේ නැහැ කියලා. ওই ටික දැක්කට පස්සේ අන්නේ යාට ඕනකමක් තියෙනවා. ඒ බඳු කයක් ඇයි මේ යලි යලි හටගන්නේ? මෙන්න මේ හේතු ටික නිසා හටගත්තේ. හටගෙන යලි යලි හටගත්තේ අවිද්‍යාව හේතුවෙන්, කෘෂ්ණා හේතුවෙන්, කර්ම හේතුවෙන්. පටන් ගත්ත ආරම්භයේ පස්සේ ආහාර හේතු වෙලා වැඩි වෙන හේතු වාරගෙන ගොඩ නැගිලා යලි යලි මෙබඳුම දුර්වලයක් යද්දෙන හදන්න පුළුවන්. අර මම කියන සංඥාව ඇරින්නේ නැහැ. ඒකෙම තමයි සම්බන්ධ වුනේ. පුරුකෙන් පුරුක ඇදුනා වාගේ අද්භයෙන් අද්භයට රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ වතින් හට ගන්න එක එක මාත්‍රේ මාත්‍රේ පුරුකෙන් පුරුක ඇමිනේ ලඟවැලට වාගේ ඇමිල්ලගේ සම්බන්ධතාවය නිසා මම කියන හැඟීමෙන් ගත්තා වූ තත්ත්වෙ ඉප යන්න බෑ. ඉතලා මම මෙහෙම හිටියා. ඊට පස්සේ මම මලා. ඊට පස්සේ මේ විදිහට වුණා. ඊට පස්සේ මෙහෙම වැදිලා මෙහෙම උපන්නා. එහෙම අදහසක්මයි එන්නේ. බුදුරජාණන්තුත් දේශනා කරනවා. හරියට ගමක් ඇරලා වෙන ගමකට ගිහිල්ලා එකෙන් තව ගමකට ගිහිල්ලා ආපහු තමන්ගේ ගමට ඇවිදilla. එයා කල්පනා කළා මම මේ ගමට ආවේ කොහේ ඉඳලා? අහවල් ගමේ ඉඳලා. ඒ ගමට ආවේ කොහේ ඉඳන්? ඊට ඉතලා ඉතලා ගිය ගමේ තත්ත්වෙ දකින්න. අන්නේ ඒ ආකාරයෙන් තමයි පෙර බව දකින්න පටන් ගත්තාම දකින්නේ කිය. මම යන හැඟීම අහක වෙලා නෙමෙයි දකින්නේ. මෙහෙම ගමනක් මම ආවා. ඒ මම යන හැඟීමෙම තමයි දකින්නේ. ආපු හැටි ගිය හැටි. අනේ ඉතින්ලා අද්දවි මම ඌරෙක් වෙලානේ හිටියේ. හිටියා නම් එහෙමත් දකින්නවා. ඊට ඉතින්ලා මිනිස්සෙක් කියලා හිටියේ අහවල් නම් ඇති අහවල් ඉහ දෙය. ඒ මම ඒ ආකාරය එහෙමමනේ හිටියේ. අර මම කියන සංඥාව වෙනසක් නෙවෙයි. ඒකෙම ඔලි දිදැකේන යනවා. මෙන්න මෙහෙම දකින්නෝ පේනවා. එහෙනම් මේ විදිහට හදා ගන්නා උදී මේ මම කියන දෘෂ්ටියකින් ගොඩ නැගින ගියන්නා වූ පංචස්කන්ධ වැලපිළුවේ ගෝචර වෙලා අපිම ගොඩ නගන එක දේ ඉදින් අපිට විනිවිද සිද්ධ වෙනවා. හේතු බල ක්‍රියාවලිය හැටි එහෙමයි. මෙන්න මේක දැක්කම පස්සේ දකින්නවා මෙන්න මේක භයානකයි. දුකම් භයත් තියෙන. භයාර්ථයෙන් දකින්න අපි විඳිනාර්ථයෙන් නෙමෙයි දුක දකින්නේ. දුක කියන එක ලෝක සම්මතිය මොකද්ද? වේදනාර්ථයකින් දුක වේදනාර්ථයෙන් දුක කියලා. මේ ආරි විනේ දුක දකින්නේ කොහොමද? දුක්ඛම් භයත් තියෙන භයාර්ථයෙන් දුක දකින්න. දැන් මෙතන කොච්චර වෙනසක්ද? දැන් දුකයි කියන්නේ මොකද ඇහුවොත් මේ ආරි විනේ දුක සත්‍ය මොකද ඇහුවොත් මොකද කියන්නේ? ඉතින් අපි විනිද සිද්ද වෙන දුක් කොච්චර දුකද කියන එක අපි ඉතල ඉන්නේ. දැන් බුදුරන් වහන්සේ දේශනා කළේ මොන විදිහින් දකින්නද? දුක එන්නේ ඉස්සෙල්ලාම දැක ගන්න පුළුවන් මෙන්න මෙහෙම කයක් මේ. මේක මොනවද කියන හරේ? මේක කයක් මෙහෙම අලාගෙtildeදී මෙහෙම දෙයට පත් වෙන්න තියෙන එක කලගෙන සැනසෙන්න පුළුවන්ද? මෙන්න මෙහෙම බලනකොට මහ භයානකයි මේ සය පැවැත්ම. ජීවිත පැවැත්ම කියන එක මහ භයානක දෙයක්. කොයි මොහොතේ දුකට ගොදුරු වෙනවද? කොයි මොහොතේ විනාශයටපත් වෙනවද? කොයි මොහොතේ නොඒක ආකාරයේ ගැහැටටපත් වෙනවද? කොයි මොහොතේ කෙවදු ආකාරෝ විනාශයන්ගේ විඳින්න අමාරු අති දුක් කරදරවලටපත් වෙනවද? ආස්වාද පස්සේ යන්න ගිහිලා තමයි මේකේ වරද්දගෙන ඉවරලා. ඒ හේතුවෙන් අපාගතයේදී කොයි මොහොතකලම් දුක් කරලා මුලක් කරගන්නවද? මෙහෙම වන්නාව කයක් හොඳයි කියන්නේ මොන කර්තේකින්? මහ භයානකයි. අන්න භයානක දුක්ඛම් භයත්තේ. මෙන්න මෙහෙම දකින්නට දකිලා දුක්ඛාරය සත්‍ය. ඉතින් ඕක තමයි අනිකාරේ දකින්නේ බැරි. අනිපුත් ගලේ දකින්නේ දුක් වේදනාවක් කියන අඩාලා මං දුක දකින්නවා කියන එක. දුක දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ වේද? දුක දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ. දුක සත්‍ය දුක සත්‍ය වේ දුක නොවේ. දුක දුක්ඛ වේ දුක සත්‍ය නොවේ. මෙන්න යමක ප්‍රකාරණී දුක ගැන හොඳට විග්‍රහ කරලා තියෙන දැන්. අපිට ඕන හැටියට කියනවා නෙමෙයි. ත්‍රිපිටක ධර්මයේ පෙන්නලා තියෙන හැටි. දැන් මෙන්න මෙහෙන් අපි අනිත්‍ය දැක ගන්නත් ඔය දුක දැක ගන්නත් ඔය. දැන් මොකද්ද මේ අනිත්‍ය කිව්වේ? අනිසි. අනිත්‍ය කිව්වේ අනිසි කියන්නේ. නිසි නෑ. ඉතින් අපෙන් අහනවා මොකද්ද නිසි කියන්නේ මොකද අනිසි කියන්නේ? යමක් යහපතක් වෙනවා නම් පරිහරණය කිරීමේ සැලසුමක් නම් කරදරයක් වෙන්නේ නැත්නම් යහපතට හේතු වෙනවා නම් ඒවා නිසිද අනිසිද පරිහරණය කිරීම. ඒවා නිසි. යමක් නිසා විනාශයක් නම් වෙන්නේ මා කරදරයක් නම් සිද්ධ වෙන්නේ අනන්ත දුකකට වැදෙන්න නම් සිද්ධ වෙන්නේ ඒක මොන જાතිය සන්තෝෂ වෙන ඉඩියක් හැටියට ආවා පරිහරණය කරන්න නිසිද අනිසිද අල්ලිතර නිසි අනිසි වල අර්ථය තේරෙනවා ලස්සන කරපු හොඳ හැඩවැඩ කරලා හිටම හොඳ ඔරලෝසුවක් හදලා පාරේ දාලා තියෙනවා හැබැයි විලාව තියලා තියෙන බෝම්බය හරි වටිනා දියක් හැටියට හදලා පාරේ පැත්තක දාලා තියෙනවා ළමෙක් එහෙම දැක්කහම කොච්චර වාසියක්ද මේ වගේ හරි ලස්සන ඔරලෝසුවක් කියලා ළමයා ගන්න යනවා දැන් ළමයාට ඒ තියා තියා තියෙන්නේ මොකද ඒ විනාශ කරලා උපක්‍රම වෙච්ච එකම තමයි ඒක නිකන් බලු පෙට්ටියක බලල් පෙට්ටියක උතලා තියෙන බලන් එහෙම කවුරුවත් තරයි යන්නේ නැහැ ගන්නෙ නැහැ ඒ කියන්නේ මේක අරගෙන අහකට හරවන්න පැත්තකට හරවන්න මේක වෛද්‍යයල මොනවා හරි කරන එකක් කරන්න හේතුකාරක වෙන දෙයක් ප්‍රියමනාපයක් හදලා තමයි අර කෑ ගැතිලි බෝම්බයට වල තියෙන්නේ ඕ වැඩේ කරන්න ගියාම මොකද ඉන්නේ අර බෝම්බේපත් වෙලා ඒ බුද්ධිලත් ඒක හිතුවා ඇති කියලා ඔක්කොම මහා විනාශයක් කියලා ජීවිත විහාර ජීවිත විනාශයක් වෙනවා ඒ જાතිය බෝම්බයක් හොඳට ලස්සන කරලා පැත්තක තිබ්බොත් අල්ලංග නිසිද අනිසිද කියලා අන් නිසි අනිසි වල අර්ථය තෝරා ගන්න හැ නෑ නෑ තේරෙන්නේ නැහැ මොකද මේ වචන භාවිතාව තිබිච්ච නැති නිසා කොච්චර ලස්සන කරලා තිබුණත් හිතන් නිසි නෙමෙයි හිතන් දැත් එකලා නිදි ඒ තරමම භයානකයි අන්න ඒක එන භයාර්ථයෙන් දකින්නවා දකින්නකොට දකින්නවා මේවා නිසි දේවල් නෙමෙයි පරිහරණයේ ඇයි නිසි නෑ කියන්නේ මහා දුක්ගොඩවල මෙහෙම විදිහට පත් කරන එක ඒව ඇතුළු කරන් කියොත් සිද්ධ වෙන්නේ ඒවත් දුක් විඳින්න කවදා බලාපොරොත්තු වෙන සපදේ වල වාද ඉන්නේ නැහැ ඒකට හැවටිilla මෙන්න මේ යථා ධර්මයේ දැක්කාට පස්සේ දකින්නවා එහෙනම් ඒබඳු දේ යම් තැනකද ඒවා අනිසි එහෙනම් මේ ಜಾති දුක ඇති කරන ඔය සියලු දුක් ඇති කරන මොනවද ඒ හැදුණු ಜಾති හැදුණු මොනවද සම්බන්ධ ගතයි හිතයි ඔය ටිකේ තමයි ඔක්කොම ටිකේ දුක විඳින එක හැදුණේ එහෙනම් උතන තව විග්‍රහ කළොත් මොනවද රූපස්කන්ධයි වේදනායිස්කන්ධයි සංඥායිස්කන්ධයි සංකාරීස්කන්ධයි විඤ්ඤායිස්කන්ධයි කියන ඉස්කන්ධ පහම පොදිය පංචස්කන්ධ පොදිය තමයි මේ ගත හිත නැන්න සත්‍යය කිව්වේ එහෙනම් සත්‍යත්වයේ පවත්වන එක නිසිදා නිසිද අන්න ප්‍රශ්නෙට උත්තරේ ලෝකයේ ඇදෙනවා නිසි කොහොම හරි මේවා ජය අරගෙන සැප විඳගෙන ඉන්න ඕනේ මේ පුතා ජන අදහස් සැපලැමති මායාවල මුලා කරලා කොටු කරන්නා වූ මහා භයානක වන්නා වූ ස්කන්ධ පහවත් ළඟ ඉපා. මමත් ඒකෙන් බදාගත්ත මුලාවමයි ඒක. ඔය මුලාවත් එක සාධිත මම මගේ කියන්නා වූ යකිලියාවක් ඇද්ද? ඒක දුක්ඛ සංදේයයි දුක්ඛ සංදේය නිදහස් වීම මිසක් වටලන් මම කියන தත්වෙන්වත් අල්ලගන්න දෙයක් අවතේ නෑ. ඒවා කො මම කිව්වෙත් මගේ කිව්වෙත් මට කියන එකේ තිබෙන දුක්ඛ සංදේය. ඒකෙන් ගොඩනැගිට දෙවියන් අත්හැරෙන වෙලෙ මිදී ගිය දාට දුක ඉවරයි. මෙන්න මේ කියන ධර්මයේ අවබෝධය ආව. ලෝකේට ඇති ස්කන්ධ පහ නිසිදා නිසිද කිව්වම අනිසි කියලා උත්තරේ එන්න ඕන. අනිසි කියලා උත්තරේ කවුරුවක් කිව්වහල දීලා බෑ. ඔය විදිහට ආදීනෝ දැකලා වෙන්වීමේ අනිසංශ දැකලා එහෙනම් අසුරු කළොත් නිසිදා නිසිද කියන ප්‍රශ්නේ අහපුවාම අවංකව තමන්ගේ හිතෙන් දැන් අසුරු කළොත් අනිසි මිසක් නිසිනල් නෑ කිය. මෙන්න මේ අවබෝධය තුලින් ඔය දිගමනේ ආවලා. එදාට කියනවා අනිත්‍ය දැක්කා. ඔන්න දැක්කන්නේ නැහැ. අනිසියන් ගන්න තීරණය මොකද්ද? අනිසි දෙයින් වහාම ඉක්මන එකයි. අනිසි දෙය හා තියෙන සම්බන්ධතාවයෙන් සම්පූර්ණ ඉවත් වෙලා යන්නේ කවද්ද? ඒකයි කළ යුතු කටයුත්ත තියෙන්නේ. ඒ අනිසි දෙය අතන තන ඒකත් අනිසිද? නෑ ඒක නිසි. එයා නිසිනම් නිවන. අනිසියන් ලෝකේ. මෙන්න මේ දෙක සමාන් දකින්න ඕනේ. මේ එක එකලාගේ බලහනවා කියලා කවුරුත් අහගෙන හාවුදුර මෙහෙම කිව්වනේ කී කී කියලා කවදාවත් බල දෙන්නේ නැහැ. වැඩකුත් නැහැ මිතරල වල වැලකන්නේ නැහැ මොට්ටේ. බුදුරජාණන් වහන්සේ නම් මං කිව්වල එහෙම උඹලා කියනනම් ඕක. උඹලා කවදාවත් යථාබෝධිය ලබන්නේ නැහැ. ඒක හරි ක්‍රමේ නෙමෙයි. මම කිව්වල පිළිගන්නව නම් වැරදි. උඹලට ඔක තේරෙනවද? අවංක උත්තර දීපල්ලා. බුදුරජාණන් වහන්සේ එහෙම අහලා විශ්වනාථලා 500 යගේ කවස්තාව. අවසාන කාලේ. නෑ ස්වාමීනි. මේක ඇත්ත කියලා අපිටම දැන් ගෝචරයි තේරෙනවා නුවන්ට. ඒ නිසා පිළිගන්නේ. ඔබ වහන්සේ කිව්ව පිළිවෙලටම නෙමෙයි. ඔය කාරණේ අහලා ඉතින් 500ක් විසුණු මහතිල උත්තරේ දෙනවා දැකලා ආනන්ද හතුරු බුදුරජාන් වහන්සේ කියන ස්වාමීනි මට නම් හිතෙන්නේ මේ ඇතල ඉන්නයි මාර්ගඵලලාභී කියලා. මෙහෙම උත්තරයක් දෙනවා කියනවා ආනන්ද ඔබ තර්කයකින් ඔය අතනේ කියනවා. මම ප්‍රඥාවෙන් දැකලා කියනවා මෙතන ඉන්න අන්තිම පහත් ඵලලාභියා සෝවන් ඵලයේ හොවින් එහා. ඒ ඵලය කවුරුවත් නැහැ. මොකක් නිසාද? ධර්මයේ පිළිවද යථාබෝධිය තමන්ට තියෙනවා. අනු කිවර පිළිගන්නේ නැහැ. තමන්ට ලැබිලා තියෙන්නේ. ඒ ලැබුණා නම් සෝවාන් ඵලෙන් හතයි. මේ විදිහට හතක දේශනා. මෙන්න මෙතන දකින්න ඕනේ. යථාර්ථය දැක ගන්න. මේ අනිත්‍ය කියවද? ඔය අනිසි බව. ඉතිරි නැති කතාව නෙමෙයි. යමක් අනිසි නම් අනිසි බව දැකීම කක් නිසාද? භයානක වන්නා වූ දුක්ගුණක හැටි දැකලා තීරණයක් එනවා. අනිසි අනිසි පරිහරණය අනිසි. ඇයි මේ අනිසි කියන්නේ? දුකට හේතු වෙන දෙයක්ම වෙන හින්දා. නැ අනිසිදේ පරිහරණයෙන් දුකයි යදානිච්ඡන් තන් දුක්ඛන් කිවි ඕකයි යන් දුක්ඛන් තදානත්ත ඉතින් ඒක අනිසි නම් දෙන්නේ දුක නම් ඔයතර හරයක් තියෙනවද අනත්ත කිවි අනත්තං අසාර කටේ නන්ති අසාරාර්ථයෙන් අනත්ත කිවි අනාත්මයි අනාත්මයි කිය කියද ඔක තේරෙන්නේ නැහැ තේරුම් ගන්න තියෙන අසාරත්වය දකින්න කිව්ව එකද අසාරයි කියලා වදින කියන්න කැමතිත් නැ මොකද අනත්ත කියන්නේ අනාත්මයි අනාත්මයි කිය කියම ඉන්න තේරුණාද අනාත්මයි කිව්වා තේරෙන්නේ අසාරයි කිව්ව තේරෙන්නේ නැහැ. අර අසාරත්වයේ දකින්නේ. අර නැත්නම් අසාර කටේ නා. අර ධර්මයේ රෝලා තිබෙන අලත්ත කියන එක අසාරයි කියන එකේ. අසාර බව දකින්නේ. එහෙනම් කොහොමද සාරයි කියලා කියන්නේ? යමක් පරිහරණයට නිසි නැත්නම් නිසි නැහැ කියන නිගමනය කලේ බොරුවට නෙමෙයි ප්‍රඥාවී යථාර්ථය දැකලා. ඒකෙන් වෙන අවැඩ දැකලා. ඒ අවැඩදී පරිහරණය කරන්න ගියොත් මහා දුකට වැටෙන්න වෙනවා. ඒකත් ඇත්ත බොරු නෙමෙයි. ඒක ඒකාන්තින් ඒක හැබෑමයි කියලා දැක්කට පස්සේ එවන්දු වල්ලාවදී පරිහරණය අනිසි කියලා දැනගෙන බැලුවට පස්සේ ඒකට භෝජනෙන් යමක් ඇත්නම් කවදාවත් සාරයි කියන වර නිගමනය කරලා එකක් ඒක ඇත්තේ නැහැ. අසාර මිසක් මොනවද ලෝකෙ තියෙන්නේ. ඔන්න ඔය ටික දැකලා අනිච්ච දැක්කා දුක්ඛ දැක්කා අනත්ත දැක්කා. එකක් දැකලා අනිත් එකක් දකින්න. එකක් දැකලා අනික නැතුව තියෙන්නේ නැහැ. ඉලක්ක ඔන්න එක ලක්ෂණයක් දැක්කොත් අනික ලක්ෂණත් ඒ අනුසාරයෙන්ම වැටහෙනවා. අනිච්ච දැකලා දුක්ඛ අනත්ත වැටහෙනවා. දුක්ඛ දැකලා අනිච්ච අනත්ත වැටහෙනවා. අලස වතහා ගතලා කොයි වෙලේ හරි අනිත්‍ය දුක වැටෙන්නේ. ඒ ඔය තුලින් එකක් ඕක හරි වතහා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔන්නේ ධර්මයේ කල්ගුණ හිතලා ඔබ තේරුම් ගන්නවා මිසක් හිමින් බලාගෙන කියන්නේ විම් බලාගෙන කියන්නේ හැයට කන්න නැතුව හිටියලා දවල්ට කන්න නැතුව හිටියලා උදේට මෙල කිටි නැතුව හිටියලා හරි උලකිරලා හිටියලා හරි පාන්දරේ එලි කේන් කේන් කයි නිදි බලවන කියන මේ නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න ප්‍රඥාව පහල කරන්න යථා ධර්මයේ යථාර්ථයෙන් තෝරගන්න. ප්‍රඥාවෙන් දකින්න එක නිවන කියන්නේ. ඔය වතක් නෙමෙයි. වත් කියන ඒවා මේ බාහිර ලෝකේ නොයෙක් මේ ප්‍රශ්න වලට මනෝපුව. මිනිසුන් අතර තියෙන ભેද නැති කරගන්න, හාමුදුර අතර තියෙන එකිනෙකාගේ හඳුළු ඇති කරන්න, ඌ වගේ දේවල් වලට මනෝපුව කරන ඕතරම් තියෙන ඔය නිවන් දකින්න මනෝපුව ලැබි. නිවන් දැක ගන්න තියා මේ නිකන් මේ ලෞකික ලෝකේ කෑදරකම ඇලි ඇලි දඟලන උගේ තියෙන හඳු නැති කරන්න සරලකෝ. ඒවා තමයි ඔය තියෙන්නේ. නී ඕවා අරගෙන ඕවා විනය කියකේ තියලා හරියන්නේ නැහැ. යථාර්ථය දකින්න ඕනේ. මොකද විනේ? කාග විනේ, දේශ විනේ, මොහ විනේ. කාගෙන් මතුළු වෙන්නේ හික්මවන්න. ද්වේෂයේ මතුළු වෙන්නේ හික්මාල, මොහයේ මතුළු වෙන්නේ හික්මාල මෙන්න මේ කරගත්ත කියලාට විනේ. ඉතින් Taman දකින්න ඕනේ. මේ මේ අරමුණු වෙනකොට මට රාගය එනවා නම් මම තාම විනය කරලා නැහැ. මට විනේ පූර්ණ නැහැ. කවුරු හරි වයින්නවා. නින්දා පහසයක් කරනවා. මට තරහ එනවා නම්. සම්පාද නැගිනවා නම්. මට ද්වේෂ විනේ පූර්ණ නැහැ. නා තා විනේ තා පල්ලෙහා ඉන්නේ. විනේ පූර්ණ කෙනෙක් නෙමෙයි. කියන එක තේරුම් ගන්නවත් බෑ. අසහනෙන් දැවි දැවි තැවි තැවි ලතවිලා ඔහේ කොහාටද ලැටක් ඉන්න තත්ත්වල මානසිකත්වයේ පත් වෙන විදිහ වකුටු වෙලා ඉන්න විදිහ දිනා පිළිසරණ කටේ පත් තේරුම් ගන්න බැරුව. මට මෝහ විනය වෙලා නැහැ තාම. එයා රාගදේශ මොහ සාහිත්‍යයි සයි මට ඒක විනය විනය කරගන්න එහෙනම් මට කොයිද විනය? ඉතින් ඔය කියන්නේ තත්ත්වයේ විනය නැතු ඉන්න පුළුවන් 227 ශික්ෂා කියන අර ඇවැසක් එකේ ඉන්නත් පුළුවන් හාවුරු කියලා. උපසම්පදා එකක් ඇවතක්වා කියලා නැතුව ඉන්නවා කියලා. හැබැයි රාගයේ අරමුණක් කෙරෙකොට හිත ඇදිලා ගිහිලා එනවා නම් විනය හැම වෙලා නැහැ. කවුරු හරි දොස් කීවා බැලලා ලොකු කරදරයක් ඇති වෙන දෙයක් සිද්ධ කළොත් තරහ එනවා නම් බයිද හිතෙනවා නම් ගහන බයිද හිංගි කරලා එනවා නම් අදහස් විනේ ද්වේෂ විනය පූර්ණ වෙලා නැහැ. යථා භෝධි ලෝකේ අසාරත්වේ දකින්න නැතු තව සුන්දරයි හොඳයි කියන එක හිතෙනවා නම් ආසාවාදයට හිත යනවා නම් මෝහ විනය පූර්ණ වෙලා නැහැ. විනය නැහැ. එහෙනම් මොකද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔය විනය තුල කරගත්තේ නැති කෙනෙක්. භික්ෂුන් අතර විනයන මොනවෑ හිටියා? එයා කොහොමද කියනවා නම් මමත් ගවයෙක් මී මමත් ගවයෙක් මී කියා ගවයා පදන කොටළු එපායි කිව්වා. ඒක ගවයෙක් නෙමෙයි. මේ පැහැදිලිව දේශනා කරපද හැඟවිලා තියෙන්නේ. මම දකින්න ඕනේ මේ ලෝකේ තියෙනවා වක්පිළිවෙත් ක්‍රමයක්. ඕක රැකලක හිටියද මේ විනය ලැබෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් දහම් තෝරාගෙන මෙතෙන්ටපත් වෙච්ච කෙනා තමයි කාග විනය, ද්වේෂ විනය, මොහ විනය කරගෙන මේ ශාසනයේ විනය නැවති ශාසනයේ පූර්ණය කරගන්න යා. ඒකයි කාරණේ. මොකද විනය දකින්න ඕන. එහෙන් අනිත්‍ය කියන්නේ මොකද්ද? නිසිද අනිසිද කියලා ධර්මානුකූලව ලෝකේ ස්වභාවය බලනකොට කිසිම කෙනෙකුට මේ ලෝකේ පරිහරණය නිසි කියන උත්තරේ ගන්න හේතු නැහැ. මොකද හේතුව? මේ ලෝකයේ තියෙන්නේ දුකට මුල් වෙන මායාවකින් එතෙන් ඇදලා දමන ස්වභාවයක් මිසක් සත්‍යය හැවටිලා ඉන්නවා මිසක් හොඳයි කියලා. හොඳ දෙයක් තිබිලා ඉතින් කියන නිගමනය කරන්න හේතු නැහැ. මෙන්න මේ කාරණේ හරියට තේරුම් ගත්තට පස්සේ දැනගන්නවා. එහෙනම් මේ බදු වන්නා ලෝකේට ආදීයම පරිහරණය කරගෙන ඉන්නවා කියන එක. හොඳයි කියන නිසිද අනිසිද කියලා ප්‍රශ්නය අහපුවා. අනිසි කියනවා මිසක් නිසි කියලා පිළිතුරක් දෙන්න මට හේතු නැහැ කියලා. කවදා හරි දහම් දැක්ක දවසට මෙන්න මෙතන කියනවා දහම් ඇස පහළ වුණා. ඒක දැකලා අනිසි කියලා නිගමනය කිරීම මොකද්ද? ලෝකයේ තුල දුකක් දැක්ක නිසායි. එහෙනම් අනිසි දෙයක් දුක් දෙයක් කියලා දැකලා කවදාවත් ඒක සාරයි කියලා නිගමනයක් දෙන්න බැහැ. අසාරයි කියන නිගමනය ලෝකෙට දෙනවා අපිට. කාය නම් අසාරේ, භව නම් භයංකාරේ. කියනුව දිවාරය, කියම් බුදුගුණ අලංකාරය කියලා බුදුගුණ අලංකාරය ඉස්සෙල්ලාම කවියෙ දුන්නේ. එදා කිව්ව දහම්පදේ ආතේ. නමුත් ඕවද වැහිලා. ඕක තමයි පටන් ගන්න දෙන්නේ. කාය අසාරයි. මේ භව කා භවයි රූපවයි අරූපවයි තුනේ කිහිදාම ජාති පහළ වෙන එක භයංකාරයි. දුක භය තේන දකින්න ඔය ටික දකින්න කොට. අනත්තන් අසාර කට්ටේ දකින්න කය නම් අසාරයි කියලා දැක්ක දා. එහෙනම් පරිහරණය අනිසීක දැකන අනිච්චය දැක දුක්ඛ දැක අනත්තක් දැක ඔය වශයෙන් හැටි තේරුම් ගත්ත කියලා නිවන් දැක්ක. ඉතින් නිවන් දකින්න ඔතන නේ. මේ ඔය ටික තෝරා ගන්න ඕනේ. මේ ටික පැත්තකින් තියලා වෙන මොන જાතිය කරත් වන්දනා මාල කොච්චර කර කර හිටියත් පින් වැඩෙන එක වෙනම අර්ථයක්. පිනකි ලෝකේ සුභතියක උපදින්න හේතුකාරක පහළ වෙන්නේ. මේ ඕකේ උපන්නා වුණත් මේ කියන නෑ ජාති දුකට අයිති වෙන විවිධාකාර දුක් තියෙනවා සියල්ලෙන් නිදහස් වෙච්ච නම් ලෝක කොතනකවත් නෑ. හොඳයි කියනවා යකි දුකෙන් නිදහස් වෙන්නා වූ කියන මහ දුක් වලින් නිදහස් වෙච්ච සුභතිය කියන ඒවා තිබුණත් ඒවැය කාලයත් එක්කලා ගෙවිලා ගිහිල්ලා ඒකත් ඉවර වෙන අවස්ථාවක් එනවා. බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ දුක ගෙවිලා යනවා. සාරත්‍යයක් කියලා ඉතුරු කරන්නේ නැහැ අන්තිමට බලනකොට මෙච්චර කාල සුඛසේ හිටියා කියනවා මිසක් ලැබිච්ච දේ දෙයක් බලපහම මොකුත් ලැබිච්ච දෙයක් නෑ. ගෙවලා ඔක්කොම ඉවරයි. අසාරත්වයෙන්ම කෙලවර කළා මිස සාරත්වයක් ප්‍රතිඵල වශයෙන් දීලා කෙලවර කරපු එක සපක්වත් නැහැ. මෙන්න ධර්මයෙන් දකින්න හැටි. ඉතින් මේ විදිහට දැකලා පස්සේ අනිත්‍ය දකින්න ඕනේ, දුක්ඛ දකින්න ඕනේ, අනාත්ම දකින්න ඕනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය geki දෙනවා. ඒක තේරෙන්නේ නැහැ. ඔතෝලා ගන්නවා යථාර්ථය. තිලක්ෂණේ තෝරා ගත්තා පස්සේ නිවන් දකින්න අවුත් වෙන හැම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඕකයි දකින්න ඕනේ.